අද දවසෙහි පින් ඇති ධර්මදේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ චන්ද්‍රා ඉද්දවල ආර්ය රත්න මහත්මිය විසින්. අරමුණු බවට පත්වන්නේ සැප්තැම්බර් මාස 2 දින ඒ දිනු තම පුතුණුවන්ගේ උපන්දිනය වෙනුවෙන් හර්ෂණ ආර්ය රත්න පින්වත් මහත්මාණන්ගේ උපන්දිනය. හර්ෂණ ආර්ය රත්න පුතුණුවන්ට තුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයත් ඒ මව්පියන් හැටියට මව හැටියටත් පවුලේ ඥාතීන් හැටියටත් එතුමන්ට ආශිර්වාද කිරීම අරමුණු කොටගෙන අද දවසේ දායකත්වය දක්වමින් කටයුතු කළා. ඒ පින්වත් හර්ෂණ ආර්ය රත්න පින්වත් මැතිතුමා තමයි අපේ විහාරස්ථානයේ මේ ධර්ම දේශනා ආදී සැකසීම සඳහා කම්පියුටර් එකක් පූජා කිරීම සඳහා දායක වුණා. ඒ දායක වීමෙන් බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කර ගැනීම සඳහා වන මහෝපකාරී වන ඒ කම්පියුටරයක් පූජා කිරීමත් සිදු කරලා තිබෙනවා. ඒ පිළිබඳවත් අපි සිහිපත් කරමින් එතුමන්ට සුබ උපන්දිනයක් වේවා, තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා, සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා, සද්ධර්මයේ ආශිර්වාදයද සැලසේවා කියලා අපි එතුමන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ විසින් සිදු කරනු ලබන සාසනික මෙහෙවරට ආශිර්වාද කරමින් එය තව තවත් දියුණු පමුණු වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දේශනා ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටම සද්ධර්ම අවබෝධයේ පිණිස මේ දේශනාව මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පවුලේ සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයත්, කායික මානසික සුවයත්, තුරුණුවන්ගේ සද්ධර්මයේ ආශිර්වාදයත්, සද්ධර්ම අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ චන්ද්‍රා ඉද්දවල පින්වත් ආර්ය රත්න මෙතනිය විසින් දායකත්වයේ දක්වා පුතුණුවන්ට ආශිර්වාද කිරීමටත්, ස්වාමීන් වහන්සේටත්, ලෝකවාසී රටවාසී හැම දෙනාටමත්, එම පවුලේ හැම දෙනාටමත් ඒ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු. සාදු 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 සාදු. 2022 වසරේ 9 මාසේ 18 භාවනා වැඩසටහන. අපි දේශනාවක් සිද්ධ කළත් අපි ඒකට කියන්නේ භාවනා වැඩසටහන කියලා. බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවක්ම භාවනාවක් වන බැවි. එහෙමනම් අපෙත් හැම දේශනාවක්ම භාවනාවක් වෙන්න ඕන, විදර්ශනා භාවනාවක් වෙන්න ඕන. එහෙමනම් අපි දේශනාවක් ශ්‍රවණය කරනවා කියන අදහසින් නෙමෙයි කටයුතු කරන්න ඕන, භාවනාවක් කරනවා කියන කටයුතු. සෑම දේශනයක් අසමින්ම අපි කටයුතු කරන්න ඕන, භාවනාවක් ප්‍රගුණ කරනවා කියන අදහසයි. ඒ කියන්නේ පින්නතුනේ දෘෂ්ටි අඩු කරගන්නවා අපි හැම දේශනාවකින්ම. අපි ළඟ තියෙන සංකල්ප අඩු කරගන්නවා. අන ප්‍රඥාව උදා වෙනවා. අන්න ඒ ආකාරයෙන් ධර්මයේ ශ්‍රවණය කරනකොට අපි ඒකට කියනවා භාවනාවත් භාවනාත්මක දේශනයක් කියලා. එන්නතුන්ට අද දවසේ සුවිශේෂී පුහුණුවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක ලෝකවාසී ඉන්න සෑම සිළු දෙනාටම හරීම වැදගත් වෙයි මේ පුහුණුව. ඒක සුවිශේෂී පුහුණුවක්. මොකද්ද මේ පුහුණුව? මේ පුහුණුව විනාඩියෙන් විනාඩියට ආගම් මාරු කිරීම. අද මේ පින්නතුන්ගේ මේ පැයකහමාර දෙකදී ආගම් කීපයකට ඇත්තෝ කන්වර්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තමන්ට එක එක ආගමේදී ලැබෙන සුවය ඇත්තෝ අත්විඳින්න. එකම ආගමක ඉඳලා එපා වෙනවනේ, අර එකම ඇඳුම ඇඳා වගේ. අපි ආගම් චේන්ජ් කළා, ඒ ආගම් වල තියෙන සුවය සහ ෆ්‍රීඩම් එක, නිදහස එහෙම පොඩ්ඩක් අපිට දැනෙන විදිය මේ සංවේදීතා හොයාගන්න උත්සාහ කරමු. අපි ඉස්සෙල්ම බුද්ධාගමට එමු. දැන් අපි ඉන්නේ බුද්ධාගමේ. අපි බුද්ධාගම් කාර්යය. දැන් ඒකේ තියෙන ෆීලින්ස් හොඳටම දන්නවා. මොකද හැමදාම අපි ඒකනේ විඳින්නේ. ඒක නිසා හොඳටම දන්නවා. දැන් ටික වෙලාවක් හිතාගෙන ඉන්න, මං බුද්ධාගම් කාර්යයක්, මං බෞද්ධයෙක් කියන හැඟීමෙන් දැන් ඔන්න ඉන්නවා. දැන් ඔබට දැනෙනවා ඔබ බෞද්ධයෙක් හැටියට ඉඳි ඔබගේ දෘෂ්ටි දිසානතිය හොඳට දැනෙනවා, වැටහෙනවා, හැඟෙනවා. ඒක නම් ඉතින් හරි, ඒක විශේෂ අත්දැකීමක්. ඊට පස්සේ අපි එමු, අපි වෙමු දැන් හින්දු. ඔන්න දැන් මම හින්දු ආගමිකයෙක්. හින්දු විදියට තමයි දකින්නේ, හිතන්නේ, කතා කරන්නේ, පවතින්නේ, ජීවත් වෙන්නේ. දැන් මම ඔන්න හින්දු. ඕනම කෙනෙකුට දවස පුරාම මේක පැයෙන් පැයට චේන්ජ් කරගන්න පුළුවන්. පැයෙන් පැයට ආගම මාරු කරගන්න පුළුවන්. ඒකේ තියෙන ආස්වාදය ලබන්න පුළුවන්. දැන් මම හින්දු කෙනෙක්. හින්දු කෙනෙක් හැටියට හොඳ දේවල්, නරක දේවල්, කරන දේවල්, නොකරන දේවල් බුද්ධාගමේ හැටියට එයාගෙන් ප්‍රශ්න කරන්න බෑ. ඇයි එයා හින්දුනේ? ඕක හින්දු ආගමට අනුව හරිද කියලා තමයි අහන්න වෙන්නේ. බුද්ධාගමට අනුව හරිද කියලා අහන්න බෑ. දැන් අපි මොවා හරි කරන්න ගියාම ඕක බුද්ධාගමට අනුව හරිද කියලා අහනවනේ. දැන් අහන්න බෑ. ඇයි අපි හින්දුනේ? ඔව්, දැන් අපි හින්දු. නෑ, ඇත්තට මේක තියෙන ලස්සන මේ නිදහසක්. හරි මොනවා හරි දෙයක් දැනෙන ඒ තමන් දන්නව හින්දු ආගමේ යම් ස්වභාවයක මානසික රිද්මයක් සහ පිළිවෙත් ටිකක් තියෙන. ඒ ටික හොඳට මතක් කරගෙන දැන් මම ඒවා කරන කෙනෙක්. මම හින්දු කෙනෙක්. මම හින්දු ආගමිකයෙක්. දැන් මේ පොඩි වෙලාවේ කවුරු හරි අහුවත් ඔබේ ආගම මොකද්ද කියලා, මම හින්දු. ඉන්න ඇත්තට මේක රස විඳින්න වෙන උතුර මේ මොහොතේ භාවනාවක් හැටියට. මේව කරනකොට අපේ මොළේ හොඳට හේදෙනවා, පිරිසිදු වෙනවා. ඒක නිසා බලන්න දැන් අපි කවුද? හින්දු. හරි නිදහස් උස්මත් තියෙනවා නේද? අර බුද්ධාගමේ වගේ නිකන් ගොඩාක් කොටුත් නැහැ. වැඩි ඒක ගැන දන්නෙත් නැති නිසා ටිකක් ඒ ගැන තියෙන දෘෂ්ටිත් අඩුයි. පොඩ්ඩක් නිකන් දෙයියෝ අදහලා නල්ලේ ඩොට් එකක් තියාගෙන වගේ ඉන්න දෙයක් තමයි මතක් වෙන්නේ නිකන්. උදේ හවස දෙයියෝ ඇඳලා කා ටිකක් නල්ලේ ගා ගන්නවා වගේ වැඩපිළිවෙලක්. දැන් ඔබ හින්දු. දැන් ඉතින් මේක පැය පැය කරන්න හම්බෙන්නේ නැහැ, ආශාදේ ලබන්න හම්බෙන්නේ නැහැ. අපි ඊළඟට යමු. ඊළඟ ආගමට. දැන් අපි කතෝලික. මන් දන්නේ ඒක ගොඩාක් තියෙනවා, ක්‍රිස්තියානි වෙනම, කතෝලික වෙනම. අර මේ ආගම් ගොඩක් තියෙනවා, මම එච්චර දෙයක් දන්නේ නැහැ. අපි හිතමු ඔන්න අපි ක්‍රිස්තියානි හරි කතෝලික හරි. දැන් ඔන්න ඒක නම් ඉතින් ලේසිත් එක්කනේ. මොකද සමහර අයගේ සම්භාවිතාවකුත් තියෙන නිසා ඒකෙන් දැන් සංවේදීතාව තේරෙනවා තමන්න. දැන් මම කතෝලික කවුරු හරි අහුවත් නෑ මම කතෝලික දැන්. ඉතින් ඔච්චර ආස්වාද විඳින්න තියෙන දේවල් තියද්දී ඇයි මිනිස්සු විඳින්නේ නැත්තේ? මම කියන්නේ දවසට ආගම් පහක් විතර හයක් විතර මාරු කරගෙන පොඩි වින්දනයක් ලබා ගන්න පුළුවන් තමන්ට. දැන් තමන් කතෝලික. දැන් කවුරු හරි අහුවොත් කාටවත් අහන්න බෑ ඔක බුද්ධාගමේ හැටියට හරිද නෑ මම මේ පැයේ කතෝලික කියලා කිව්වම වැඩි ක්ලෝස්. මේ කතෝලික ආගමට අනුව මේක හරි ඈ මේ හරක් මස් ටිකක් කන වෙලාවට බුද්ධාගමේ හැටියට ඔක හරියනවද? නෑ මම මේ වෙලාවේ මුස්ලිම්. මම මේ කෑම ලන්ච් ටයිම් එකේ මුස්ලිම් වෙනවා. ඊටපස්සේ ලන්ච් ටයිම් එක ඉවරෙච්ච ගමන් මං ආයි කතෝලික වෙනවා. ඊටපස්සේ හන්දාවට ගෙදර යන්නේ හින්දු වෙලා, රැට නිදාගන්නේ බුද්දිස් වෙලා. මේක හරි මේක තමයි මොලේ බ්‍රෂ් කරන්නේ මේවයි. මේවට මේ වෙන ටූත් පේස්ට් නෑනේ මොලේ බ්‍රෂ් කරන්න. මේ මේවයින් තමයි මොලේ බ්‍රෂ් කරලා දෙන්නේ. ධර්මය මොලේ පෑදෙනා නේද? ආතභූත වෙලා බලන් ඉන්න එපා. නිකන් මේක ප්‍රැක්ටිකලි සිද්ධ කරලා ඇත්තටම මොකද්ද මේ කියන කතන්දරේ හාමුදුරුවෝ මේකේ හංගල තියෙන ධර්මකාරණේ මොකද්ද කියලා හොයාගන්න. ආතභූත වෙලා බලන් ඉන්න එපා මොකද්ද මේ කරන්නේ කියලා. විමසුමේ බුද්ධියෙන් බලලා ඒකේ තියෙන රසය සහ ධර්මය යථාර්ථයේ තේරුම් ගන්න කවුරුත් එක්කවත් තරහ වෙන්නවත් වෛර වෙන්නවත් නිඳා කරන්නවත් නිග්‍රහ කරන්නවත් ඕනේ නැහැ. මේ හැම ආගමක්ම අපිට අයිති. අපි මිනිස්සු අපේ සියලු දෙනාම මානවයෝ, මානව සත්වයා තුලින් ගොඩනැගිච්ච දේවල්නේ. එකම තැනින් බෙදිලා තමයි ඉන්නේ. දැන් ඊළඟට බලන්න දැන් තමන් මේ පැයේ මේ මොහොතේ දැන් මුස්ලිම්. මම මුස්ලිම් කෙනෙක්. දැන් මගේ නිදහස අමුතුයි. විවාහ එකක් නෙමෙයි හතරක් පහක් වගේ කරගන්නත් පුළුවන්. කනබොන විදිය සහ ඇදහිලි හා විශ්වාසය දැන් වෙනස්. දැන් මේ පැයේ මුස්ලිම්. කාඩවත් අහන්න බෑ මේ බුද්ධාගමේ හැටියට ඔය බිස්නස් කරන එක ඕක හරිද? නෑනේ මම මේ බිස්නස් ටයිම් එකේ මම මුස්ලිම්. එතකොට හරි බුද්ධාගමේ හැටියට මේක හැම කේල් මලම්ම කරන්න බැරි නේද? හරි ලේසි මෙතෙන්ට ආව ගමන් ටක් ගාලා දැන් මම මුස්ලිම්. ප්‍රශ්නයක් නැහැ. බිස්නස් කරන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්, ලස්සනට ජීවත් වෙන්න පුළුවන්, හොඳට ඇඳ දින පලින් පුළුවන්. බුද්ධාගමට ආවම අපි කරාබු දාන්නත් බෑ, හෙරපු දාන්නත් බෑ, කන්න බොන්නත් බෑ, බිස්නස් කරන්නත් බෑ, මුකුත් බෑ. ආතභූත වෙලා හැන්දෑවට අඩියක් ගාලා ගෙදර ගිහින් නිදාගන්න විතරයි පුළුවන්. ඒ බුද්ධාගමේ සිස්ටම් එක. ඒකට විතරයි මිනිස්සු බනින්නේ නැත්තේ. අනිත් හැම දෙයකටම බනින. මොකද බුද්ධාගමේ වීමේ සාපය. එහෙමනේ? එහෙම සාපයක් තියෙනවා. මට කියන්න බලන්න බැනුම් අහන්න නැතුව කරන්න පුළුවන් දේ මොකක් හරි බුද්ධාගමේ? හාමුදුරු කෙනෙකුට හරි. හාමුදුරු කෙනෙකුට ඉක්මනින් ඇවිදගෙන යන්න පුළුවන්ද බැනුම් අහන්න නැතුව? පුළුවන්ද බැරිද? මොකද කරිවිකේ බලාගෙන ඉඳලා බලනවා. ආමුදුරන් පොඩ්ඩක් 12 පොඩ්ඩක් පහු වුණායි කියලා වාහනයකින් ගමනක් යන ගමන් හරි හෝටලෙකට ගිහිල්ලා කන්න පුළුවන්ද? බෑ, බැනුම් අහන්න වෙනවා. ආමුදුරන්ට හදිසියෙන් පෙට්‍රල් නැති නිසා ෆුඩ් බයිසිකලයක් පදින්න යන්න පුළුවන්ද? බැනුම් අහන්න වෙනවා. මොටෝසයිකලයක් පදින්න පුළුවන්ද? බෑ, බැනුම් අහන්න වෙනවා. වාහනයක් කෙලවන්න පුළුවන්ද? බෑ, නේනවා. ආමුදුරන්ට උදැල්ලක් අරන් කොටන්න පොහුන් ටිකක් උගුලන්න හරි මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද? පැලේකට අහින්න හරි බෑ. හාමුදුරුව අගා ගන්නවා යෝගට වගේ. ඒකට බයිනවා. මේ ස්වාමීන් වහන්සේට මොනවා හරි බුක් ෂොප් එකක් හරි මොනවා හරි දාලා එහෙම පොත් මිලදී ගැනීමට හෝ සලස්සන්න එහෙම දෙයක් කරන්න ඒත් බෑ. බිස්නස් කරනවා කියලා හිතනවා. මොනවද මන් දන්නේ කරන්න පුළුවන් කියලා. දැන් ගිහියන්ටත් එහෙමයි. ඕගොල්ලන්ට ලේසියෙන් පන්තුලට කළුවෙන්දා යන්න පුළුවන්ද? වර්ණ දෙයක් අඳින යන්න පුළුවන්ද? බෑ, බැනුම් අහන්න වෙනවා.
ඒක අපි චාලිත්‍රයක් හැටියට කරන්න ඕන. නම දෘෂ්ටිගත වෙන්න උවමනාව නෑ. පොඩ්ඩක් ඒක මැච් වීමක් තියෙන්න ඕනේ නේද? අපි අඳින තැන්වලට යන එන තැන්වලට. නමුත් ඒව දෘෂ්ටිගත භාවයකින් වින්දා කිරීමට, නිග්‍රහ කිරීමට, අපහාස කිරීමට කාරණා බවට පත් කරගන්න හොඳ නෑ. එහෙමනම් ඔබට ලොකු ආස්වාදයක් ලබන්න පුළුවන් පැයෙන් පැයට ආගම මාරු කර ගැනීමෙන්. ඊට පස්සේ කාලයක් කොහොම මාරු කරගෙන මාරු කරගෙන ඉන්නකොට 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 මගේ ඇත්තම ආගම මොකද්ද කියලා එක හොයාගන්න බැරි වෙනවා. අන්න ඊට පස්සේ හොයන්න ඕන මානවයෙක් හැටියට ඉපදුනාට පස්සේ බාප්පා මුස්ලිම් නම්, තාත්තා කතෝලික නම්, අම්මා බුද්දිස් නම්, සමාජයේ යාළුවෝ මුස්ලිම් නම්, තවන්ගේ ගැහැණු යාළුවෝ ටික ඉන්න කට්ටිය හින්දු නම්, දැන් එයාගේ ආගම මොකද්ද? මෙන්න මේ යථාර්ථයක් නේද මිනිස්සෙක් මතු කරගන්න ඕන. සවිඥානික බුද්ධිමත් මිනිස්සෙක් ඇරෙන්න මතු කරගන්න ඕන මේක. හුදු අන්තවාදී මෝඩ මිනිස්සෙක් නොවේ. එහෙම නේද? බෞද්ධෙක් වීම නිසා, තුන්වන් සරණ ගියපු නිසා, ස්වාමින්වහන්සේ කෙනෙක්ගෙන් බණ අහන්න එන නිසා පින්නතුන්ට මේ ටික මතු කරගන්න පුළුවන් වුණාට මෙතනින් මේක ලෝකෙ කොහොක්වත් මතු කරලා දෙන්නේ නැහැ. කිසිම පාසලකින්වත්, පල්ලියකින්වත්, කෝවිලකින්වත්, දේවාලයකින්වත් මේ කතාව කියන්නේ නැහැ. මේ කතාව කියලා දෙන්නේ නැහැ. මේ විදියට ඔළුව සුද්ධ කරලා දෙන්නේ නැහැ, පිරිසුදු කරලා දෙන්නේ නැහැ. දැන් මේකේ තියෙනවද කවුරුවත් එක්ක තරහක්? කිසි කෙනෙක් එක්ක තරහක් නැහැ, ලීමක් නැහැ, ගැටීමක් නැහැ, කිසිම ආගමකට නින්දාවකුත් නැහැ. ඒගොල්ලොත් කැමති වෙන්නේ මේ මිනිස්සේ අපේ ආගමේ දවසට පැයක් ඉන්නවා නේද? ඒකට අපි නමකුත් දාමු. මොකද්ද? දවස පුරා ආගම චේන්ජ් කර කර ඉන්න කෙනෙකුට දාන්න පුළුවන් නම මොකද්ද? ඒක ආගමකට ගියාම නමක් තියෙනවනේ. මෙයා හවල් ආගමේ කියලා. මං හරි දවස පුරාම පැයෙන් පැයට ආගම මාරු කරගෙන ඉන්න මිනිස්සෙකුට දාන්න පුළුවන් නම මං කියන්නේ සමගියටත් හොඳයිනේ. මං කියන්නේ ලෝකේ ඉන්න හැමෝටම මම මේ කියන්නේ සීළු ආගම් ඉන්න අයට පොඩක් චේන්ජ් කර කර ඉන්න. කවුරු හරි බනින්න එනකොටම ටක් ගාලා කියන්නේ දැන් මම මේ ආගමේ. ඊට පස්සේ ඒ ආගමෙන් බනින්න බෑ යාට. ඈ මොකක් හරි ආගම සම්බන්ධ කරලා ඉන්නවනම් දැන් ආගමක් නෑ මට. මොකුත් නෑ. ආයේ එතකොට මොකුත් කරන්නත් බෑ. එතකොට රටේ නීතියට පමණක් යටත්ව ජීවත් වෙන්න පුළුවන් අර ආගමික දෘෂ්ටීන් වලින් එන ගැරහුම් වලින් වළකින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක නරක විදියට වාසියකට යොදා ගන්න එපා. මිනිස්සුන්ගේ දෘෂ්ටි සෝදනය කරන්න කටයුතු කරන්න. මේ හැම දෙයක්ම තේරුම් කරගත්තාම යහපත් මිනිස්සෙක් වෙන්නේ. එයා හොඳ යහපත් මිනිස්සෙක් වෙනවා. හොඳ අවබෝධයක් තියෙන මිනිස්සෙක් වෙනවා. ප්‍රඥාවක් නැති හොඳ මිනිස්සෙකුට වඩා ප්‍රඥාවක් තියෙන නරක මිනිස්සයා හොඳයි. ඒ මං එහෙම කියන්නේ. ප්‍රඥාවක් නැති හොඳ මිනිස්සයා කොයි වෙලාවේ මා නරකක් කරයිද නැද්ද කියලා දන්නේ නැහැ. ප්‍රඥාවක් තියෙන නරක මිනිස්සයා හොඳයි. ඒ මිනිස්සයා නරකක් කරන්නේත් හොඳක් සිද්ධ වෙන්නේ. නරකක් කරන්නේ තියාපතක් සිද්ධ වෙන්න, හොඳක් සිද්ධ වෙන්න. ඒව තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඕව තේරෙන්නේ නැති හින්දා තමයි වැඩි කට්ටිය බණ අහන්නේ ඉන්නේ නැත්තේ. මොකද හේතුව ඔය වගේ දෙයක් ඔළුවේ දාලා පටලවලා ඕක ප්‍රායෝගික தත්ත්වේ මොකද්ද කියලා තේරුම් කරගෙන උත්තරයක් ගන්න විශාල ප්‍රඥා ධාරාවක් තියෙන්න ඕන. එනිසා ඉසිවරුන්ට ධාර්ශනිකයන්ට මහා නැනවතුන්ට තියෙන දෙයක් මේක. දැන් මේ ඉසිවරු දාර්ශනිකයෝ කියලා ඉන්න මාධ්‍යයන් වල ඉන්න මිනිස්සු නම් ඉසිවරු දාර්ශනිකයෝ නෙමෙයි, උම් අමු දෘෂ්ටිධාරියෝ. වැත්ත හිතන ආගමික පූජකයෝ ආගමික නායකයෝ හරි ශ්‍රේෂ්ඨයි කියලා. අනේ නේ, උන් මේ ලෝකේ මිනිස්සුන්ගේ ඔළුව පුරවන්නෝ දෘෂ්ටිවලින්. දැන් බලන්න ආගම්වලට ඒක ලැබලා දීපු ඉංග්‍රීසි නම ගත්තාම හරිනේ මොකද්ද? රිලිජන්. දැන් රිලිජන් කියන වචනේ තේරුම හොයාගෙන යන්නකෝ. මීන් එක හොයාගෙන යන්නකෝ. මොකද්ද එතකොට ඒකේන වචනේ තේරුම? මං අහලා තියෙන්නේ Google එකේ තියෙන්නේ රිලිජන් කියන එකේ මීන් එකට එන්නේ බයින්ඩින් කියලා. ඒ කියන්නේ මිනිතුම ගැට ගහනවා, බඳිනවා, එහෙම නැත්නම් දෘෂ්ටිගත කරනවා කියන එක. ඉතින් ප්‍රශ්නයක් නෑ, අර කොලෙස්ටරෝල් ෆ්‍රී වගේ තමයි. උට නඩු දාන්න බෑනේ. මෙයා කියලා දෙනු මේකේ කොලෙස්ටරෝල් නෑ කියලා අපි නෑ. මේකේ ෆ්‍රී කියලා දෙන්නේ නොමිලේ. මේක නෝ කොලෙස්ටරෝල් කිව්වේ නෑනේ අපි. නන් කොලෙස්ටරෝල් කිව්වේ නෑ. මේක අපි කිව්වේ කොලෙස්ටරෝල් ෆ්‍රී. මේකේ තියෙනවා කොලෙස්ටරෝල්, ඒ ටික අපි නොමිලි දෙන්නේ ආට. තෙල් වලට විතරයි අපි සල්ලි ගන්නේ, කොලෙස්ටරෝල් ටික ෆ්‍රී දෙන්නේ. ඉතින් අරු දහන්න බෑ කවදාවත්. අර වෙජිටබල් ඔයිල් වගේ තමයි. පළ මේ වලින් ගන්නවද, එළවලු වලින් ගන්නවද තෙල්? වෙජිටබල් හදන්න දාන නිසා වෙජිටබල් ඔයිල් කියනවා. අපේ මිනිස්සු ඉතින් ඉන්නවා මේ එළවලු තෙල් කියලා, එළවලු වලින් ගන්න තෙල් කියලා. ඒ වගේ. ඒ නිසා රිලිජන් කියලා කියන්නේ බඳ තබන එකක්ම තමයි කියලා තේරෙන්න ඕන. දැන් මේ කියන්නේ යහපත් පැවැත්මවල් ගන්න එපා කියන එක නෙමෙයි. හොඳ යහපත් මිනිස්සෙක්, පුරවැසියෙක්, ආත්ම සංවේදීතාවයක් ඇති පුජ්‍යලයක් හැටියට ජීවත් වීම ආදී කොට ඇති වපසරේ පවතිනා වූ උතුංග මිනිස්සෙක් බවට පත් වෙන්නට උවමනයි. එහෙම නැතුව ඉන්න නෙමෙයි. හැබැයි අපිට උතුම් දර්ශනයක් තියෙන්න ඕන. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ දන් නහි ධාතු ගබ්බ දෙයම් පුනරේති. දෘෂ්ටි නොගන්නා වූ සීලය. දෘෂ්ටි ගන්නා වූ මනුස්සයෙක් තුළ සීලයක් නැහැ පින්නතුනි. දෘෂ්ටි ගන්නා වූ කෙනෙකුට සහනෙන් ජීවත් වෙන්න බෑ. දෘෂ්ටියක් ගත්ත කියලා කියන්නේ ප්‍රතිවාදීන් හදා ගන්නවා. තමාගේ දෘෂ්ටිය සමගයේ දෘෂ්ටිය සංසන්දනය කරනවා. ඒ නිසා වෙන්නේ මනුස්සයාට සහනශීලී ජීවිතයක් ලබා ගන්න බෑ. ඒ නිසා අපි පින්නතුන්ගෙන් අහන්න කැමතියි, ඔයත් දෘෂ්ටිධාරියෝද? ඔව් හාමුදුරනේ, අපි දෘෂ්ටිධාරියෝ. මොන දෘෂ්ටිධාරියෝද? අපි බුද්ධාගම් දෘෂ්ටිධාරියෝ. එහෙමත් නෙමෙයි, මම මේ හොඳ දෘෂ්ටිධාරියෙක්. මම ඒ කියන්නේ හොඳයි කියලා ලම්මත දේවල් අපච්චේ තදින් අල්ලගෙන තේනා නේද? එයා හොඳයි කියලා සම්මත කරගත්ත දෙයක් හරියට තදින් අල්ලගෙන ඒ ඇති. ඒක තමයි කරන්නේ හැමෝම ලෝකේ. ආගම පදනම් වෙලා හරි, ජාතිය පදනම් වෙලා හරි, වර්ගය පදනම් වෙලා හරි, එහෙම නැත්නම් තමාව පදනම් වෙලා හරි, තමන් හොඳයි කියා ගන්නා වූ දේ තමයි හැමෝම දෘෂ්ටියක් කරගන්නේ. නරකයි කියන තියාගන්න දෙයක් නෙමෙයිනේ දෘෂ්ටියක් කරගන්නේ, නේද? තමන් හොඳයි කියලා හිතන ප්‍රතිපත්තියක් තමයි පින්වත්නි දෘෂ්ටියක් කරගන්නේ. එහෙමනම් මතක තියාගන්න දෘෂ්ටි භාවය. බල්ලෙක් දංවලක් දාලා හදාගන්නවා වගේ, කූඩුවක දාලා හදාගන්නවා වගේ මනසත් ඉතින් දිට්ටිගතව බැඳගෙන ඉන්නේ. එක වෙලාවකට හිතනවා ඒක බල්ලගේ යහපතට කියලා, තව වෙලාවක හිතනවා බල්ලා ඒක මමන්ට හිරයි කියලා. නමුත් ඊට වඩා මැදිස්ත ක්‍රමවේදයකට මේ හැම දෙයක්ම හැදෙන්න ඕන. දැන් මට කිසිම දෘෂ්ටියක් ඕනේ නැහැ කියන දෘෂ්ටියකට එනවා. ඒ දෘෂ්ටි ඒ දෘෂ්ටිධාරී මට ඕන දෙයක් කන්නත් පුළුවන්, ඕන දෙයක් බොන්නත් පුළුවන්, ඕන බාලන්නටත් පුළුවන්. බාල නටනවා කියලා කියන්නේ ඕන එකක් කරන්න පුළුවන්, මට දෘෂ්ටි නැහැ කියලා කිව්වොත් එහෙම. ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක්ද? දෘෂ්ටි නැති මනුස්සයෙක්ද? නෑ, ඒ මනුස්සයා විතර විනාශකාරී දෘෂ්ටිකාරී තවත් නෑ. මං ඔය එක ආගමකටවත් නෑ, එක ආගමක තියෙන පිළිවෙතක්වත් පිළිගන්නේ නෑ, මට මොනම ආගමක්වත් නෑ කියලා හොඳට බාල නටනවා කාලු බීලා. ඒක දෘෂ්ටියක් නෙමෙයිනේ. ඒකට කියන්නේ අත්වාද දෘෂ්ටිය. ඒක දරුණුයි ඔක්කොටම වඩා. අර ආගමක් වුණොත් ආගමකින් එයාව පාලනය කරනවා. දැන් අත්වාද දෘෂ්ටියක හිටියෝ. ඒවනම් මේ ආනන්ද හැමදුරු කතා කරන දෘෂ්ටි නැති බව කියන්නේ මොකක්ද? ඒක ගැඹුරු දෙයක්. ඒක ගැඹුරු අතිසංවේදී දෙයක්. අශේෂ විරාග නිරෝධ දෙයක්. ඒ කියන්නේ ශේෂයක්වත් දෘෂ්ටි නොමැතිව දුරවන රහසක් ඒක. ඔබ තේරෙන්නේ නැහැ, ගොඩක් අයට තේරුම් ගන්නත් බැහැ. නමුත් මේ தත්ත්වය හොඳින් 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 අහලා මේක ප්‍රායෝගික කරලා 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 හිත මෙතෙන්ට පිහිටව ගන්න උත්සාහ කරලා කරලා චේන්ජ් වෙන්න ඕන දෙයක්. මේ පොඩ්ඩක් ගැස්සිලා ගියාට, වැවුලලා ගියාට, මේ පොඩ්ඩක් ඇඟේ වෙනසක් ඇති වුණාට ඒක ධර්ම අවබෝධයක් නෙමෙයි. පරිපූර්ණ කොට සෑම කාරණයක් පිළිබඳව, සෑම සංස්කාරයක් පිළිබඳවම අවබෝධාත්මකව නැගී සිටින්නට පුළුවන් දර්ශනය, දැනුම, නුවණ එයා සතුව තියෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් කොහොමද මේ ගැටලු වලට, ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? එන එන හැම සංස්කාරයකටම මුහුණ දෙන්න පුළුවන් අවදියක්, ප්‍රඥාවක් තියෙන්න ඕන. තමා ළඟ ආලෝකයක් තියෙනවා නම් එන ඕනම අඳුරක් ආලෝකකරණය කරන්න පුළුවන් නේ. ඕනම අඳුරක් ආලෝකකරණය කරන්න පුළුවන්. එහෙමනම් තමා ආලෝකයක් වෙන්න ඕන. දීපා විහෙරත පහනක් සී වාසය කරන්න ඕන. ඔබ පහනක්ද? සිත තුල වේවා, බාහිර ලෝකයේ තුල වේවා, පැමිණෙන හැම දෙයක් සමගම කටයුතු කරද්දී ඔබ පහනක්ද? දීපා විහෙරත දීපයක් වී වාසය කිරීම. මේ මොහොතේම ඔබ ඒක ප්‍රායෝගික කරන්න. මේක භාවනාත්මක දේශනය. මගේ දේශනයේ භාවනාවක්. ඔබ පහනක්. තමන් පහනක් බවට පත් වුණාට පස්සේ සුවිශේෂී ලක්ෂණයක් එයා තුල පුබුදින්න පටන් ගන්නවා. මොකක්ද ඒ? තමන් දෘෂ්ටි නොගන්නා අතර හැබැයි අනුන්ගේ දෘෂ්ටි වලට ඉඩ දෙන්න ස්වභාවයත් එයා තුලින් ඇති වෙනවා. තමන් දීපා විහෙරත බවට පත් වෙලා ඉන්නවා නම් තමන් දෘෂ්ටි නොගන්නා අතර අනුන්ගේ දෘෂ්ටි වලට ඉඩ දෙන්නෙත් නැත. මාතුල දකින ලක්ෂණයත් ඒකයි වෙනුතුනි. මම පුදුම දෙයක් ඒක. මන් දෘෂ්ටි ගන්නෙත් නැහැ, හැබැයි අනුන්ගේ දෘෂ්ටි වලට මම ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ දෘෂ්ටියට ඉඩ දුන්නේ නැති වුණාම අපිට කියන දෘෂ්ටිධාරී කියලා. මොකද හේතුව? ඒගොල්ලන්ගේ දෘෂ්ටියට අපි ඉඩ නොදීම විතරයි. දෘෂ්ටියකට ඉඩ දෙන්නෙත් නැහැ, තමන් දෘෂ්ටි ගන්නෙත් නැහැ. ඒ නිසා යාට ටිකක් යාළුවෝ අඩු වෙන්න පුළුවන්. මිත්‍රය අඩු වෙන්න පුළුවන්. සමාජය අඩු වෙන්න පුළුවන්. තමන් දෘෂ්ටි ගන්නෙත් නැහැ, දෘෂ්ටි වලට ඉඩ දෙන්නෙත් නැහැ. ඇයි? තමන් ආලෝකයක්, තමන් හිරුසේ වාසය කරනවා. ඉතින් හිරු සමීපයට කිසිම අඳුරකට ලඟ වෙන්න බෑ. හිරු සමීපයට කිසිදු අඳුරකට ලඟ වෙන්න බෑ. ඒ වගේ තමයි බුද්ධෝ සූර්යෝතම වුණොදු බුදුරජාණන් වහන්සේ හිරු මඬල වගේ. සම්මා සතියෙන් අවදි වුණු මහා හිරු මඬල. දැන් සතිය පුරුදු කරන්න කියලා අපේ උදවියට මේ මොනෝදෝ එක එක බන්ධන සිහියවල් පුරුදු කරන වැරදි මේ භාවනා ක්‍රම එහෙම ලෝකේ වෙනත් ආගම්වල තියෙනවා. ඒ කියන්නේ ඒ සතිය තියෙන්නේ බන්ධනෙත් එක. දැන් අපි හිතමුකෝ වෙනත් ආගම්වල දර්ශනවලත් තියෙනවා භාවනාව. මේ බුද්ධ ආගමේ විතරක් නෙමෙයි භාවනාව කියන්නේ, හැම ආගමකම තියෙනවා භාවනාවල්. අපි අහිතන් ඉන්න මේ මෙහෙම මෙඩිටේෂන් තියෙන්නේ මේ බුද්දිස්ට් විතරයි කියලා. හැම එකේම තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අභාවිතා ධම්මා. භාවිතා ධම්මා නෙමෙයි. භාවිතා ධම්මා නෙමෙයි, අභාවිතා ධම්මා. අශේෂ විරාග නිරෝධෝ, කර්මක්ෂය කිරීම, නිරෝධ කිරීම. ඒක භාවිතා ධම්මා නෙමෙයි, අභාවිතා ධම්මා. මගේ භාවනාවේදී මොකද්ද භාවිතා කරන්න කියලා ඇහුවොත් අරමුණ හෝ කිසිවක් නැහැ. මා ශූන්‍යතාවය භාවිතා කරන්නෙත් නැහැ මගේ භාවනාවට. කසීන දස කසීනාදී අරමුණු ඒව භාවිතා කරන්නෙත් නෑ මම. එතකොට කුණු වෙනවා, දියර ගලනවා, පණු හැලෙනවා, ඇට වෙනවා, ඉස්සර ඒව භාවිතා කරන්නේ ජීවිතේ අවදීන් පස්සේ ඒ ඒව භාවිතා කරන්නෙත් නෑ. පිළිකුල් සංඥාවල් භාවිතා කරන්නෙත් නෑ මම. ඊට පස්සේ කොට සත්තු, දිග සත්තු, වටකුරු සත්තු, උපදින්න ඉන්න සත්තු, නැති සත්තු, පේන සත්තු, නොපෙන සත්තු, ළඟ ඉන්න සත්තු, දුර ඉන්න සත්තු, කළු සත්තු, සුදු සත්තු, මුකුත් නැහැ. භාවිතා කරද්ද නැත. කරන්නේ නැද්ද? කරනවා. කරනවද? නැත. නැද්ද? කරනවා. මේකේ මහරි ගැඹුරක් තියෙනවා. මේ මේ කතාන්දරේ මේ ප්‍රේෂකාරියගේ දියණියගේ අර කතාවත් එක්ක සම්බන්ධ වෙලා මට මතක් කළා. මතක් කරේ බුදුදහම කියන්නේ හරි ගැඹීර ධර්මයක්. ඇද්ද? නැත. නැද්ද? ඇත. ඇද්ද? නැද්ද? ඇතද නොවේ, නැතද නොවේ? ඇතද නොවේද, නැතද නොවේද? එසේද නොවේ, එසේ නොවේද, තව එකක් නොවේ. ඉතුරු තියෙනවද? හරියට ගාන හදලා බලන්න ඉතුරු තියෙනවද කියලා. මොකද සෑම දේශනාවක්ම සෑම වචනයක්ම සෑම ධර්මකාරණයක්ම අශේෂ විරාග නිරෝධ තැනින් අවසන් වෙන්න ඕන. ශූන්‍යතාවයක හිර වෙලා ශූන්‍යතාවයක හිත මේ තරපකට මේ හිතයයි කියලා පෙන්වතුන කිසිම සහනයක් ඒකෙන් ලැබෙන්නේ නැහැ. එයාට තව පීඩන වැඩි වෙනවා. ශූන්‍යතාවයක් අල්ලගෙන හිටියොත් එහෙම ඉස්සර මටත් ලැබුණේ උපරිම දර්ශනය හැටියට ওই ශූන්‍යතාවය තමයි. බැලුවාම හරි ශෝක්නේ, මේකේ මුකුත් නැහැ, මේ හරි ශ්‍රේෂ්ඨ දර්ශනයක් කියලා හිතුණා. ඉතින් ඒකේ වැඩුවා නෑ. ඒකත් පුජ්‍යල වැඩිමක්, ඒකත් පුජ්‍යල වැඩිමක් කියලා කාලයක් යද්දි දර්ශනයත් එක්ක පහළ වීමත් එක්ක කල්යාණ මිත්‍ර උත්තම භාවයත් එක්ක අපිට ලැබුණු දෙයක්. කල්යාණ මිත්‍ර උත්තම භාවයත් එක්ක අපිට ලැබිච්ච දෙයක්. මේ තමයි පින්නතුනේ ඥානයක මනුෂ්‍ය වර්ගයාගේ තුල ඉපදිලා බුද්ධියක ඥානයක දියුණු කරගත හැකි ඉහළම උච්චම ශ්‍රේෂ්ඨතම වරප්‍රසාදය. මීට එහා තැනක් නැහැ. විශ්වයට වඩා ලොකු දෙයක් නැහැ. ඒ වගේ මේ උතුම් සම්බුද්ධ ධර්මයට එහා ලෝකේ, දර්ශනයට එහා ලෝකේ දෙයක් නැහැ. විශ්වය අසංකාරිකයි, ධර්මය අසංකාරිකයි. ඔන්න බලන්න ලෝකෙත් එක්ක සසඳන්න පුළුවන් එකම අවස්ථාව විශ්වය අසංකාරිකයි, ධර්මය අසංකාරිකයි. විශ්වයට බාර දුන්නා, විෂ්ණු දෙවියන්ට බාර දුන්නා බුදු සාසනය රකින්න. විශ්වයට බාර දුන්නා විෂ්ණු දෙවියන්ට බාර. විෂ්ණු දෙවියෝ කියන්නේ නිල් පාටයි. ඇයි නිල් පාට? ආහස නිල් පාටයි. ආහස නිල් පාටයි. එතකොට නිල් පාට අහස ආරෝපණය වීම සඳහා නිල් පාටින් මිනිස්සේ නිර්මාණය කරන්න ඕන. දැන් ඔය ගියාම නවග්‍රහ දේව මණ්ඩලෙත් තින්නේ පන්සලේ වඳින්න. එතකොට ඒ වගේද ග්‍රහලෝක? සිකුරු ග්‍රහය ඒ වගේද? ඒ පන්සලේ ඉන්න නවග්‍රහ දෙයියා වගේද? නෑ. ඒක වෙනම බෝලයක්, යකඩ බෝලයක්. පස් ගොඩක් හරි මොනව හරි දූවිලි ගොඩක් හරි මොකක් හරි. ඒකට දෙයියෙක් හැදුවා. එතකොට විෂ්ණු එහෙමයි විශ්වය නිල් පාට, නිල් පාටෙන් මෙහෙම මේ දෙයියෙක් හැදුවා. ඊට පස්සේ ඌ මිනිස්සෙක් කියලා. ඊට පස්සේ ඒ නමින් කවුරු හරි ඉපදිලා විෂ්ණු කියලා ගනුත් ඉන්නෝ මිනිස්සු, හින්දු මිනිස්සු. මිනිස්සුන්ටත් නම් දාගන්න ඇති. බුදුහාමුදුරුවෝ බාර දුන්නේ විෂ්ණු දෙයියන්ට කියලා කියනෝ නේ බුද්ධ ශාසනය. ඔව්, විශ්වයට බාර දුන්නා. අපි බාර දෙන්නෙත් ඒක තමයි. විශ්වයට බාර දෙනවා. මේ විශ්වයේ ඕනම දෙයක් ඇති වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, පැවතෙන්න පුළුවන්, ගොඩනැගෙන්න පුළුවන්, ආයි නැති වෙන්න පුළුවන්. විශ්ව දෙයියන්ට බාරයි. ඔබේ දහමක්, ඔබේ ළඟ තියෙන මමත්වයක් විශ්ව දෙයියන්ට බාර දෙන්න. අපේ ධර්මයත් අපි විෂ්ණු දෙවියන්ට බාර දුන්නා. ඇයි ඔබේ ළඟ තියෙන දහම මමත්වයක් විෂ්ණු දෙවියන්ට බාර දෙන්නේ? ඊට පස්සේ ඔබ නිදහස්. බුදුහාමුදුරුව පිරිනුවම් මංචකයේදී විතරක් නෙමෙයි විෂ්ණු දෙවියන්ට බාර දුන්නේ. බුද්ධත්වයේ ලැබූ මොහොතේ ඉඳලා සියල්ල විෂ්ණු දෙවියන්ට බාර දීලා තමයි වැඩ කරේ. අපි වැඩ කරන්නේත් එහෙමයි. විෂ්ණු දෙවියන්ට බාර දීලා තමයි සිද්ධ කරන්නේ. ඉන්නවනම් කෙනෙක් ධර්මයේ දේශනා කරනවා, නැත්තම් කෙනෙක් දේශනා කරන්නේ. මේක නිකම් පෙරලගෙන ගිහිල්ලා බැනුම් අහගෙන නින්දා පහස ලබාගෙන නිග්‍රහ කරගෙන මේ මිනිසුන්ට දෙන්න ඕන දෙයක් නෙමෙයි. හොයාගෙන අවශ්‍ය මනුස්සයා ඒවි. එයා ධර්මයේ ඕන මනුස්සයා නින්දා පහස ලබල බැල මෙහෙවරකම් කළා හරි කක්කුසි බඩික්කම් හොදලා හරි එයා ඉගෙන ගන්නවා. අනවශ්‍ය මනුස්සයෙක් ඒක ඉගෙන ගන්නේ නැහැ. මේක දුර්ලභ සම්පත්තියක්. හැමෝටම මේක ලබන්න බෑ. එන්නේ එන්න ලෝකේ ප්‍රඥා හීනයි. යන්නේ ලෝකේ සල්ලි පස්සේ විතරයි. ගොඩ නැගිලි පස්සෙයි, වාහන පස්සෙයි. ඒව තමයි ලොකුවට පෙන්නන්නේ. ඒව තමයි දියුණුව. ඒව තමයි සාර්ථකත්වය. මස්සාන තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති. පිටින් පොෂ් ඇතුළ පුස්. මම ඇත්තටම රටවල් වල එහෙම ගියාම මම හිතාගෙන හිටියා මම මේ මිනිස්සු හොඳට අඳිරි පළඳින නිසා මේ මිනිස්සුන්ගේ ඇතුළත් හරි ලොකුවට ඇති කියලා. මම ඉතින් පොඩි රිසර්ච් එකක් දානවා ඔය කොයි රටවල් වල ගියත් නිකන් මිනිස්සුන්ගේ පැවැත්මවල් එක්ක ගුවන් තොටුපළ ගිහියත් රටකට ගියත් සමාජ සංස්කෘතියක වේදික පදික වේදිකාවක් දිගේ ඇඳ ඇවිදගෙන ගිහිල්ලා මිනිස්සුන්ගේ ආචාර ධර්ම මූණ දෙන ආකාරවල ඔක්කොම බලනවා. අපි මිනිස්සු රටවල් වල සංවරයි කියලා හිටවර එහෙම සංවර නැහැ. උන් අර කැමරාවට බයි, දඩේට බයි ජීවත් වෙන්නේ. කැමරාව අයින් වුණාම මිනිස්සු වැරදි කරනවා. දඩේ අයින් වුණාම මිනිස්සු වැරදි කරනවා. එම නෙමේ ධර්මයෙන් තමා තුලින්ම ස්වයං පාලනය. එයා කැමරාවටවත් දඩේකටවත් මොකටවත් නෙමේ අවබෝධයෙන්. එහෙම අදින් බැලුවාම මේ රටේ මිනිස්සු හොඳයි. තියෙන සංවරය අවබෝධයෙන්නේ බොහෝ දෙනෙක්. අවබෝධයෙන් සංවර වෙන්න. අවබෝධයෙන් හික්මෙන්න. අවබෝධයෙන් වාචික සංවරය, අවබෝධයෙන් කායික සංවරය, අවබෝධයෙන් මානසික සංවරය. ඇවිලෙන දේවල් ළඟ තියාගන්න එපා පින්නතුනේ. ඇවිලෙන දේවල් තියාගන්න බලන්න පෙට්‍රෝල් වගේ දෙයක් තියෙනවද කියලා ටිකක් මනස ඇතුලේ. එහෙම මිනිස්සුන්ගේ වචන තියෙනවා, ස්වභාවයන් තියෙනවා. අහවල් වචනේ ආවොත් නම් මන් නරක මිනිහා. කොටිම කිලෝ මෙහෙම වචනයක් ගන්නකෝ. මේ ඔබ පෙන්වන්න කියන්නේ මට අම්මා මතක් කරලා බැන්නොත් නම් අනේ ඇවිලෙන්න එක දැනක් තියාගෙන ඉන්නවා. මට අම්මා මතක් කරලා බැන්නොත් නම් මොකද කරන්නේ? එහෙමවත් තැනක් තියාගන්න බෑ. උඹට ඕනනම් ගිහිල්ලා අම්මගෙන් අහලා අම්මා කතා අද බඳගෙන ඉන්න. මට මොකෝ කියලා කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ඈ. එහෙම දේවල් තියෙනවද? මට අම්මා මතක් කරලා නම් බැන්නට පවු නැහැ. මොකද අම්මා මේමයි, මේ තාත්තා මතක් කරලා බැන්නොත් තමයි. සමහර අයට එහෙමයි. එහෙම නැත්නම් මට සතෙක්ගේ නම කියලා බැන්නොත් නම් බූරුවා, බල්ලා, බැල්ලි, වැඳිරි, හැතිරි කියලා බැන්නොත් දැන් නැත්තම් ඉගෙන ගන්නවා. ඔබ තියෙනවනේ තමයි බැන්නොත්. ආ මේකට නම් මම අතාරින්නේ. ආ මේකට තමයි මම ඇවිලින්නේ. ඉතින් ඒ බණින්න අන මිනිස්සයත් ඔය වචන ඔක්කොම දාලා හොයන්නේ මේ මිනිස්සේ ඇවිලින්නේ මොන වචනද කියලා. එහෙමද නැද්ද? අපිත් එහෙමනේ, අපිත් අනුතර බයිනවනේ, අපිත් ගිහිල්ලා මේ වගේ එක එක වචන කොටලා බලන්නෙම මේ මෙයාව අවුස්සන්න පුළුවන්. කාන්දාවක්ද මේකේ අවුස්සන්න පුළුවන් කියලා බලනවා. මොකෙන්ද ඇනලා බලනවා. මේ ආමුදුරුත් අවුස්සන්න පුළුවන් මොකද්ද මොකෙන්ද කියලාත් බලනෝනේ. නැද අපිට කෙනෙක්ව අවුලවා ගන්න උවමනා වුණාම ඇත්තෙන්ම අපි හොයන්නේ මේ මිනිස්සයාව අවුස්සන්න පුළුවන් වචන. නිකන් නෙවෙයි නේ. නියම් බොළුවක් ගන්නන්නද? ඇත නේද? ඒක නෙමෙයිද හොයන්නේ? ටිකක් වලියක් ඇද ගන්න උවමනා වුණාම අල්ලපු ගෙදර මිනිස්සයත් එක්ක හරි ගෙදර ඉන්න එකත් එක්ක හරි මු ඇවිස්සෙන දැනකට නේද අපි කෝටු ගැලෙන් අයින්න බලන්නේ. එහෙම නැත්තම් එයා නිවෙන මේ සොදුරු ලස්සන වචන කතා කරන්නේ. නෑ මේ මේ කොහේ කොහෙන්ද මෙයාගේ මේ ඇවිස්සෙන තැනක් තියෙන්නේ? මොහොකටවත් ඇවිස්සෙන්නේ නැත්තම් බැලලා වැඩන්නේ. දැන් බලන්න ඒකෙත් හැටි. යාමකට ඇවිස්සුනොත් එදා ඉඳලාම එයාගේ දෙයට එයාට නමකුත් හැදෙනවා ඉස්කෝලේ. බතලී ගියද්දි ඇවිස්සුනොත් කෝටු ගෑව පොල්ලක් අරගෙන හරි ගල් ගෙඩියක් අරන් හරි ගැහුවොත් හැමෝම එදා ඉඳලා බතලි කියනවද නැද්ද? කියනවනේ. හරි. නැත්තම් කෝටු කිතයියා කියලා කිව්ව ගමන් ඇවිස්සුනොත් එදා ඉඳලා කෝටු කිතයියා කියලා කියන. ඒ කියන්නේ අපි තුල ඇවිස්සින්නේ මොකද්ද කියලා තමයි මේ හොයන්නේ පාසලේ අනිත් ළමයි. ඈ තේරුණානේ. දැන් මගේ මේ ඩිංගක් ඔළුවත් ලොකුයි. කොණ්ඩේ වැව්වාම සමහරලාට කොණ්ඩේ ටිකක් අපා ගන්න එහෙම මදි බැරි වුණොත් එහෙම මගේ කොණ්ඩෙත් එක ගොඩක් ලොකුවට ඔළුවට පේනවා. මට කියන ඔළුව බක්ක කියලා. ඉතින් මට මුලින් මුලින් තරහා යනවා. තරහා යන්න යන්න මේ අක්කෝ ඔළුව බක්ක කියන්න පටන් ගන්නවා. එහෙම තමයි. ඉතින් සමාජය ඇති පොඩ්ඩක් කකුල් දිග කොල්ලෙක් හිටියා ඌට කොර බක්ක කියනවා. පොඩ්ඩක් කෙට්ටු හිටියෝ කෝටු ගිතයියා කියනවා. මාතනම් බතලි කියනවා. ඈ නැත්තම් අලබෝලි කියනවා. මොකක් හරි එකක් කියනවා නේද? මොනව හරි දෙයක් කන්න කැමති නම් ඒකේ නම කියනවා. මොකක් හරි කිව්වම මොන කේත් තියනවා. දැන් මම මේ කතා කරන කතාන්දර නිකන් එකක් නෙමේ. ඇවිලෙන්න තැනක් තියාගන්න එපා කියන එක මේ උගන්වන්න හදන්නේ. බලන්න ඔබලන් පරීක්ෂා කරලා බලන්න මොන දේටද ඇවිලෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් නම් කැඩුවොත් කවුරු හරි ඇවිල්ලා ආයි මං අතාරින්නේ. එහෙමවත් ඇවිල්ෙන්න දේවල් තියෙනවද? බුදු පිළිම කඩන්න බෑ පින්නතුනේ කාටවත් ලෝකේ. කිසිම කෙනෙකුට කඩන්න බෑ. ඒක ආශ්චර්යමත් පිළිමයක්. බුදු පිළිම කඩන්න බෑ කාටවත්. කාටත් කළු ගල් කඩන්න පුළුවන්, ප්‍රයිවර් කඩන්න පුළුවන්, ප්ලාස්ටික් පැරිසිද මොනවද කියන ඒවා කඩන්න පුළුවන්, කොන්ක්‍රීට් කඩන්න පුළුවන්. බුදු පිළිම කඩන්න බෑ. ඈත පිළිගන්නවද ඒක? ආ බුදු පිළිම කඩන්න බෑ කාටවත් ලෝකේ. කොන්ක්‍රීට් කඩයි. ඒ කොන්ක්‍රීට් ඇතුලේ තමයි ඔය තියන්නේ. කරාබු දෙක පන්නලා තියෙනවා, මුදු පන්නලා තියෙනවා, මැණික් පන්නලා තියෙනවා. ඊට පස්සේ උන් කොන්ක්‍රීට් කඩනවා. ඒව ගන්න බුදු පිළිම කාටවත් කඩන්න බෑ. සතර මහා භූතයන්ගෙන් විනාශ නොවන ශාසනයක් තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා භූතයන්ගේ කොච්චර කැළපීම් ඇති වුණත් බුද්ධ ශාසනය නැති වෙන්නේ කියන බලන්න ඒකේ තියෙන ගැඹුර. ඒක තේරුම් ගත්තනම් එතර රහත්. බුදුහාමුදුරුවෝ අන්නේ වගේ සුවිශේෂී වචන ප්‍රකාශ කරපු කෙනෙක්. හැම වචනයකම පින්නතුනේ මහා ආශ්චර්යමත් ගැඹුරක් තියෙනවා. මහා ආස්වාදනීය දහමක් තියෙනවා. මාගේ ශාසනය සතර මහා භූතයන්ගෙන් විනාශ වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ ගොඩනැගිලි වශයෙන් අපි ශාසනය හදලා තිබ්බොත් මේක සුනාමියක් ආවොත් ගහන් යනවා. හුලඟක් ආවොත් කඩන් යනවා. ටොනේඩෝ එකක් ආවොත් ගහක් පැඩිලා යනවා. බෝම්බයක් ගැහුවොත් ලෝකේ මේ ලෝක පිපිරුණොත් ඒක කැදෙන් යනවා. භූමිකම්පා ඇති වුණොත් කැදෙනවා. පින්දුසුනි මට ඒ දවස්වල හිතා ගන්න බැරි වෙච්ච එකක් තිබුණා. මේ මේ ලෝක බෝලෙත් මහණෙනි මේ කකුරු පෙත්තක් පිච්චුවා වගේ නැති වෙලා යනවා කියලා තියෙනවා. තේනවනේ එහෙම? මට ඒක ඒ දවස්වල නිකන් කොහොටවත් නිකන් බැලන්ස් කරගන්න බැරි එකක් ඒක. ඒ කියන්නේ තේරුම් ගන්න අමාරුයි. කොහොමද නිකන් එච්චර මේ කළු ගලක් මේ පිච්චෙන්නත් ඔච්චර අමාරුද යන්නද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ මුළු පෘථුවිය මෙහෙම දෙයක් වෙනවයි කියලා හිතන්න බෑ. පහු කාලිනව තමයි ඒක හොයාගත්තේ. කොහොමද ඒක වෙන්නේ? කපුරු පෙත්තක් වගේ පිච්චිලා ගිහිල්ලා දුහවිලිත් නැතුව අනුබවටපත් වෙලා සුණු විසුණු වෙලා යන සිද්ධාන්තයක් ලෝකේ දැන් තියෙනවා. මොකද ඒ? බ්ලැක් හෝල්. කළු කුහරය කියලා එන ඒ තියෙන සිද්ධාන්තය. ඒක නිකන් විශ්වයේ සුළිසුළඟක් වගේ හමාගෙන යන එකක්. ඒකට ඇදිලා ගියාම සුස් ගල් එක වාෂ්පයක් විතරයි යන්නේ. අපේ පෘථුවියක් වුණත් ඇදිලා එන්න පුළුවන්. ඒ බ්ලැක් හෝල් එක කුඩා මෙහෙකුත් මං හිතන්නේ අපේ හිරුට වඩා 10-15 ගුණයක් ලොකුයි. ඒතකොට ඉතින් හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා වත් එහෙම. අපේ තියෙන මේ චක්‍රවාටය වුණත් ඇදලා ගන්න පුළුවන් ශක්තියක් තියෙන විශාල ධාරාවක්. ආන්න ඒක දැකලා තමයි මම තේරුම් ගත්තේ මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ මේ කියලා දෙන්නේ. මහණෙනි අනාගතේ මේ මහා පෘථුවියක් අනිවාර්යෙන් අහුවෙනවා. මේක කොහොමත් ඒක වෙනවනේ. දැන් කොහොමත් තාව අවුරුදු බිලියන 40ක්ද කොච්චරද ප්‍රමාණයක් යනකොට අර මේ ගැලැක්සි දෙකක් එකට හැපෙනවනේ. එතකොට අවුරුදු මිලියන බිලියන ගණන් ගිහිල්ලා සෑහෙන ගිහිල්ලා ඒක විද්‍යාඥයෝ හැපෙන විදියම පෙන්නලා ඒක විනාශ වෙන විදිය දුහුලි බවට පත් වෙන එක පෙන්නලා තියෙනවා. ඊට කලින් ඉතින් ඔය බ්ලැක් හෝල් එකකට අහුනොත් ඒත් එහෙමයි. ඒවා බ්‍රේක් නැතුව මේ විශ්වයේ හැමතිස්සෙම සැරිසරන දේවල්. කොහෙවත් කන්ට්‍රෝල් කරන කෙනෙක් නැහැ. ඔය හමාගෙන කොහේ හරි යනවා, කොහේ වැරදිලා කොහෙට එයිද දන්නේ නැහැ. එතකොට අපේ මේ තියෙන පාටු සංකල්ප දෘෂ්ටි ආගම් බ්ලැක් හෝල් එකට තමයි දෙන්න වෙන්නේ. මම දන්නවා මේ පින්නතුන් ළඟ නැහැ. ඇතුලේ තියාගෙන ඉන්නවා නම් ඕවා සද්දේවල් කියලා හිතන්න එපා. හොඳ දේවල් කියලා, සම්මයක් දේවල් කියලා හිතන්න එපා. ඕවා අන්තවාදී දේවල්. බුදුහාමුදුරුවන්ගෙන් විමසුවාම බලන්න ඒකේ තියෙන යථාර්ථය. ඔබ මිනිස්සෙක්ද? නැත. එහෙමනම් මිනිස්සෙකුට සම්බන්ධ කිසිම දෙයක්වත් නැත. දැන් ඔබගෙන් ඇහුවොත් මිනිස්සෙක් ඇත. එහෙනම් ඉතින් මිනිස්සෙකුට රටක් ඇත, ජාතියක් ඇත, ආගමක් ඇත, වර්ගයක් ඇත, දුප්පත් පොහොසත්කම් ඇත. මේ ඔක්කොම එනවා නේද? මිනිස්සෙකුට බන්ධනේ වෙච්ච ඔක්කොම ටික එනවා. ලෝභ ද්වේෂ මොහ ටික එනවා. දෙවියෙක්ද? නැත. බලන්න මේ වචනවල තියෙන ගැඹුර. මිනිස්සු පිස්සු වැටෙනවා. සාමාන්‍ය බුද්ධියෙන් කල්පනා කරු. මේ මොකද්ද මේ කියන්නේ? මේ ඔළුව කොළොප්පන් වෙන කතන්දරද? මේ මිනිස්සෙක් දැහුව මේ යකා මිනිස්සෙක් නෑ කියනෝ, දෙයියෙක්ද කියලා ඒත් නෑ කියනෝ, ගාන්ධර්වයෙක්ද කියලා ඒත් නෑ කියනෝ, මේ යකෙක්ද කියලා ඒත් නෑ කියනවා. කවුද මේ? මම සම්මාගුණේ කිහිපීටි කෙනෙක්. සම්මාගුණේ කියන වචනේ මොන තරම් ගැඹුරක් තියෙන, යථාර්ථයක් තියෙන, මිහිරක් තියෙන, රසයක් තියෙන, උත්තුංග භාවයක් තියෙන වචනයක්ද? මෙන්න මේකට මේ දීපු අර්ථකථනය දිහා බැලුවහම මේ පොත්පත්වල මොන රිලව් දීපු අර්ථකථනයක්ද කියලා මට හිතුණා. අනේ පව් එහෙම ඉඳා කරන්න හොඳ නෑ. නමුත් ඇත්ත වශයෙන්ම මිනිසුන් අනාගතේ පොඩ්ඩක් ඔළුව පෑදෙන්නේ ඒකේ තියෙන ප්‍රාථමික බව අනිවාර්යෙන් කියන්න ඕන. සම්මා කියන ගුණය තමයි මේ ලෝකේ තියෙන මේ ශ්‍රේෂ්ඨතම ගුණය. ශ්‍රේෂ්ඨතම ගුණය. ඒ නිසා ඒවට මහා ප්‍රාථමික මහා රිලා අදහස් දෙන්න එපා. මමත් ඉතින් අර කකි කියන තැන් හොයලා අනිනවා. ඒව දාපුවාට රිදෙනවනේ එතකොට නේද? ඒකට හැබැයි ඍදුම හොඳ ඍදුමක් කරගන්න, ඒ ඍදුමෙන් අපිත් එක්ක රණ්ඩු ඇති කරගන්න නෙමෙයි, මේක හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ උතුන් දර්ශනයට පත් වුණාට පස්සේ මේ පුදුම මිනිස්සු ලියන පොත්පත් අරව මේව කියවන්න හිතෙන්නේ නැත්තේ ඇයි? අමු ගොන් කතා කියන්නේ, අමු ගොන් වචන තියෙන්නේ, අමු ගොන් නිර්වචන තියෙන්නේ. මට පොතේ පිටු දෙකක් තුනක් කියනකොට මේ මිනිස්සයාගේ මනස මේකයි, මේ මිනිස්සයා කියන්නේ මේකයි, මේ මිනිස්සයට මෙතනින් එහා දෙයක් කතා කරන්න බෑ, මෙයාගේ රේන්ජ් එක මේකයි කියලා මට අහුවෙනවා. අහුවෙච්ච ගමන් පිටු දෙකක් කියවල මේ මිනිස්සයා කතා කරන්නේ මෙන්න මේ රිදම් එකේ කියලා මම දන්නවා. ඒක පැත්තකට දානවා. ඒ නිසා සම්මයක් ගුණය කියලා කියන එක මොනතරම් ශ්‍රේෂ්ඨ උතුම් ගුණයක්ද? ඒකට දීපු මේ පොත්පත්වල දකින තියෙන නිර්වචන හරිම දුර්වල නිර්වචන. ඒක හරි නිර්වචනේ මොකද්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ, මටත් හරි නිර්වචනේ අකුරු වලට ගෙනල්ලා වචන වලට ගෙනල්ලා කියන්න බැරි තරම් නිර්වචනයක් ඒකේ තියෙනවා. ඒක දොස් කියන්නත් බෑ. මම ලිව්වත් ඒකේ අඩුපාඩු පිටින්න පුළුවන්. කියන් දැනගෙනම ලිව්වත්, වචන වලට ඇවිල්ලා ලිව්වොත්, වචන අරගෙන ලිව්වොත්, වචන කුලියට අරගෙන, වචන හයරකට අරගෙන ලිව්වොත් ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද සම්මයක් කියන වචනය, සම්මා කියන වචනය ඒ තරම් පරිණතයි, ඒ තරම් විශාලයි. ඒක මේ අහස වගේ විශාලයි. දැන් මොන ආගමේද ඇත්තු ඉන්නේ දැන් මේ වෙනකොට? දැන් අපි බණහන අයට හරි ෂෝක් දවසට ආගම චේන්ජ් කරන්න පුළුවන්. මේකට හැබැයි අපේ හාමුදුරුවරුන්ට එහෙම ඇහුනොත් කියයි, මෙන්න මේ මිත්‍යා දෘෂ්ටික කරනවා, බලන්න තුරුණුවන් සරණ ගියපු එක මේ මිනිස්සය නැති කරනවා, මේ දවසට ආගම ගීවියම් මාරු කරගන්න කියලා. තුරුණුවන් සරණ ගියා නම් ආයිතින් මලත් මේකමයි කියලා ඉන්න ඕන. බුද්ධන් සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති. ඒව හොඳයි. ඉතින් මොන්ටිසෝරි අයට බුද්ධන් සරණං කියලා යන්නෙත් පුජ්‍යලේ, ධම්මං සරණං කියලා යන්නෙත් පුජ්‍යල සංඥාව, සංඝං සරණං කියලා යන්නෙත් පුජ්‍යල සංඥාවක්. ඒගොල්ලෝ හොඳයි. ඉතින් මොන්ටිසෝරි බණ අහන අයටයි බණ කියන අයටයි ඒ වචන ටික හොඳයි. බුද්ධන් සරණං කියන්නෙත් වචනයෙන් කියන්න බැරි තරම් විශාල එකක්. ඒ වගේම ධම්මං සරණං කියන්නෙත් ඒ වගේම විශාල එකක්, අකාලික දෙයක්. සංඝං සරණං කියලා කියන්නේ අකාලික තත්ත්වයක්. එහෙනම් තුරුණුවන්ම අකාලිකයි. ඒකේ සරණ ගියපු කෙනත් කවුද වෙන්න ඕන? අකාලික වෙන්න ඕන. ඔබ සෑම විටම අකාලිකව වාසය කරන්න. ඔබ කාලිකවද සිටින්නේ අකාලිකවද? කාලය පිහිටන්නේ ලෝකය තුළයි, ලෝකෝත්තරත්වය තුළ කාලය පිහිටන්නේ නැත. ලෝකෝත්තරත්වය තුළ කාලය පිහිටන්නේ නැත. ඔබට ලෝකෝත්තර ඥානයක් නම් පවතින්නේ ඔබ කාලය අල්ලගෙන නැති ඇති මනස. පොහොතක්වත් කාලය අල්ලන්නේ වැඩන්නේ කාලය. අකාලිකෝ ධම්මෝ. කාලය ඇල්ලුවොත් සංස්කාර එකතු වෙලා ඇති, පොඩ්ඩක් හරි අල්ලලා ඇති. කාලය සම්පූර්ණ අතහැරියට පස්සේ සංස්කාර අල්ලන්න බෑ. ඒ අතරට එකතු වෙන්නේ නැහැ, හැදෙන්නේ නැහැ. ඔබ කාලය කමින්, කාලය ගෙවමින් ඉන්න කෙනෙක්ද? කාලය ඉක්ම වූ කෙනෙක්ද? කාලය ගෙවමින් ඉන්න කෙනාට, කාලය අනුභව කරමින් ඉන්න කෙනාට අපි කියමු මෙතෙන්දී කාලකන්‍යා. කාලකන්‍යා කියන වචනේ හම්බ වුණා සමාජයෙන්. ඒ කියන්නේ කාලය කන් නැති අයත් ඉන්නවා, කාලය කන්නෑ කියල කියන මොනහරි වැඩ කරනවා කියන එක තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඒකට නෙමෙයි එතනින් එහා ගියපු දර්ශනය කාලය භාවිතා නොකරන්න. මොනවාරි වැඩක් කරන්න නෙමෙයි කාලය භාවිතා නොකරන්න. දාර්ශනික තත්ත්වයකට ඒක යනවා. උතුම් බුද්ධ වචන ශ්‍රේෂ්ඨ වචන මේ සමාජයේ තියෙන ඒවට ඉතාම ප්‍රාථමික නිර්වචන දාගෙන තියෙන ඒකයි වැරදි. තේරුණා නේද? ප්‍රාථමික නිර්වචන දාගෙන තියෙනවා. ඒවයින් අදහස් වෙන්නේ වෙන වෙන දේවල්. දැන් අපි හිතමුකෝ ඝන දෙයියන්ගේ වාහනේ මීයා කියලා. දැන් මීයගේ පිටේ දෙයියන්ට යන්න පුළුවන්ද කියලා තර්කයක් දැම්මොත් යන්න බෑනේ. වාහන නෙමෙයි ඕවා. ඒගොල්ලන්ගේ තිබුණු ලාංඡන. දැන් ওই තියෙන දේශපාලකයන්ට තියෙන එක එක ලාංඡන. ආන්න ඒ වගේ තමයි. එක එක පළාත්වලට තියෙන ලාංඡන වගේම එක එක පුජ්‍යල කොඩියක් එක්ක එයා ගෙනියන්නේ එයාගේ ගමන් මග ගෙනියන වාහනේ. ඒක තමයි කෙනෙක්ගේ ලාංඡනේ කොටිය, තව එක්කෙනෙක්ගේ ලාංඡනේ මොනරා, තව එක්කෙනෙක්ගේ මීයා, තව එක්කෙනෙක්ගේ තලගොයි කොටි මොනවා හරි හුණු කරපොත්තොත් වෙන්න පුළුවන්. ඒවයින් අදහස් වෙන දේවල් වර්ධවා ගන්න. එතකොට කතරගම දෙයියන්ට 3-6යි 8-12යි. මොනවද ඒවයින් කියවෙන්නේ? අර සෝමහාමුදුර ඇව්වා වගේ අනිත් ඒවත් වටේට තිබුණත් දන්නේ නැහැ කියලා. ඈ? ඒවනොත් හරි වැඩක් වෙන්නේ කියලා. ඉතින් එහෙම දෙවි කෙනෙකුට අපහාසයක් එහෙමයි කරන්න කියන නෙමෙයි. මිනිස්සු වර්ධවා වටහා ගැනීම උන්වහන්සේ ඉනවැරදි කළ දුන්නේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ හැකියාවල්. එයාට මෙහෙම මේ මෙච්චර දේවල් වල ශිල්ප ශාස්ත්‍ර වල හැකියාවල් තිබුණා. එයාට ග්‍රන්ථ හැකියාව තිබුණා, දුනු සිම්පේ හැකියාව තිබුණා, හෙල්ලේ හැකියාව තිබුණා, මෙඩිටේෂන් හැකියාව තියෙනවා, ඇට මාල තිබුණොත් ඒ හැකියාව තියෙනවා. ඒ වගේම සලඹ වගේ දේවල් තිබුණා, නැටුම් වගේ දේවල් ඒවායින් හැකියාවල් තියෙනවා. එතන පැංකෙන්ඩියක් තිබුණොත් එයාට ආශිර්වාදාත්මක හැකියාවල් තිබුණා. ඒ ඒ ඒ වෘත්තීන් ටික එයාට කරන්න පුළුවන් වෘත්තීන් ටික පෙන්නනවා. තේරෙනවද? දැන් අද ඉන්න පුජ්‍යලෙකුත් එහෙම නිර්මාණ කරන්න පුළුවන්. ලේඛන හැකියාවක් තියෙනවා නම් පෑනක් දාන්න පුළුවන්. ආයුධ හැකියාවක් තියෙනවා නම් ඒ ආයුධය දාන්න පුළුවන්. ඈ බෝට්ටු හැකියාවක් තියෙනවා නම් හබලකුත් එක අතර කර දෙන්න පුළුවන්. ඈ බයිසිකල් පදින්න හැකියාවක් තියෙනවා නම් බයිසිකලෙකුත් දෙන්න පුළුවන්. වාහන ඩ්‍රයිවිං කරන්න හැකියාවකුත් තියෙනවා නම් වාහනයකුත් දෙන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම හැකියාවන් ටික තමයි මෙහිම පෙන්වන්නේ දෙපැත්තට. ඉතින් ඔයත්තන්ගේ බිලුරුවක් හදනකොටත් ඔය ඔක්කොම දාලා හදන්න පුළුවන්. එතකොට අත් ගොඩක් පිහිටනවා, මූණ ගොඩක් පිහිටනවා. ඒ නිසා පුජ්‍යලෙකුත් තිබිච්ච හැකියාවන් ටික. ඒ වගේ වැරදි නිර්වචන ඇවිල්ලා තියෙන වචනවලට ධර්මයේ මොන තරම් ශ්‍රේෂ්ඨ වචනද තියෙන පින්තුනි. ඒවා ඉතාම පටු නිර්වචනවල ඒවා හිර වෙලා කූඩු කරලා බලහත්කාරයන් පමුණලා ඒ විදියට පිළිගන්න කියලා ගොඩාක් ආගම් ක්‍රියා කරලා තියෙනවා. ගොඩාක් ආගම් ක්‍රියා කරලා බුදුදහම විතරක් නෙමෙයි පටු නිර්වචන දීලා ඊළඟට මේමයි. අදේවවාදියා මරා දමන්න කියලා කියපු ඒවා වැරදි නිර්වචනයකට අරගෙන දෙවියන් අදහන්නේ නැති ඕනම කෙනෙක් මැරුවට පවු නෑ වගේ අදහසක් මිනිස්සු ගත්තා. ඈ අදේවවාදියා මරා දමන්න. අදේවවාදියා කියලා පෙන්වුවේ තමන්ගේම මනස ඇතුළේ තියෙන නොහික්කුණු මනස. දෙවියන් කියලා කියන්නේ දේවත්වයට පැමුණුණු සුන්දර මනස. එතකොට අදේවවාදියා කියන්නේ අර ලෝභ ద్వේෂ මොහ ගැති. ඒක මරා දමන්න කියපු එක මේ මිනිස්සු ගත්තා මේ දෙයියව අදහන්නේ නැති ආගම්කාරයෝ ඔක්කොම මරන්න කියලා වැරදි නිර්වචනයක් ගත්තා. කොහෙන් හරි මෝඩෙක් ඇවිල්ලා. ඇයි මෝඩයෝ ඉන්න පළාත කරන්නේ මේ ධර්මයේ දුන්නේ? එතකොට කොහෙන් හරි ඉන්න මෝඩෙක් ඇවිල්ලා මේකේ වැරදි දෙයක් ගන්නවා, වැරදි නිර්වචනයක් ගන්නවා. දැන් ඕන තරම් අපේ ධර්ම වුණත් අහලා ඒව මෝඩයෝ ඉන්නවා. මෝඩයු මේ බලනකොට ඒ ගෙදර ඉනම්ම එක්ක අසමින් මේ වැරදි විදියට කියනවා. දැන් ඔන්න ගෙදර ඉනම්ම මහත්මයෙක් බලහමින් කියනවා මේ නෝන ත්‍රිපිටකේ බලමින් පොත් බලමින් ඉන්න කෙනෙක් නම් ඔන්න නෝනට කියනවා ඌව බලල වැඩක් නැහැ මේ බණ ටික විතරයි අහන්න ඕන මේක විතරයි ඇත්ත කියලා කියනවා. එතකොට අර නෝනාගේ ඔළුවට යනවා ඒ හාමුදුරුව ත්‍රිපිටකේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් මේ හාමුදුරුවන්ගේ බණ ටික ඇහුවොත් ඇති කියලා තමයි ඔය කියන්නේ කියලා හිතලා ඉවරලා වැරදි නිර්වචනයක අපි කෙරෙහි ඉන්නවා. එන්න පහුගිය කාලයක දවසක ඇවිල්ලා මගෙන් අහනවා මම කිව්වහම ත්‍රිපිටකයේ කියවල මේව තේරුම් ගන්න ඕන කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ ත්‍රිපිටකයේ බැලුවට කමන්නේ නැහැ කියනවාද? ඔබ ත්‍රිපිටකේ බලන්නේ නැතුව වෙන මොකෙන් බලලා බණ කියන්නේ? ධර්මයේ කියන්නේ. ඒක බලලා තේරුම් ගන්න එපැයි. ආ අපේ මහත්තයා කිව්වේ මේ ඒව බලන්න ඕනේ නැහැ ඔබ වහන්සේගේ බණ ටික විතරක් ඇහුවාම ඇති කියලා. මේ මහත්තයා බණට නෝන වැරදේ වැරදි නිර්වචනයක ඉන්නවා. අන් කිව්වා ඉතින් මාතෘ පිස්සු වෙන්නේ නැති කියලා. ඒසාර මොඩිය අරගෙන ධර්මයේ වැරදි දැනකට තල්ලු කරනවා. තේරුණාද? ඒ නිසා ධර්මය තේරුම් කර ගැනීම බොහෝම සංයමයෙන් තමන්ගේ ජීවිතයට තමන් බොහෝම පරිස්සමෙන් කෙරෙන්න ඕන. ගොඩාක් තැන්වල තියෙන දේවල් ඇත්තෙන්ම දේශනා සීල ව්‍යාපාර අරව මේ ඔක්කොම නිකන් පොඩි පොඩි ව්‍යාපාර. ඒවා කාලය ගෙවන්න පොඩ්ඩක් කවිත් හදලා සින්දුත් හදලා සූත්‍රත් හදලා නැටුනුත් හදලා ගායනාවක් හදලා සිස්ටම් එකක් හදලා ඒ කාලය ගෙවා ගන්න පොඩි මේ පාටි එකක්. ඔබ වග කියන්න ඕන ඔබේ ආත්මයට. ඔබ හිතන්නේපා හාමුදුරු දෙන්න ඕන කියලා. එක වචනයක් අහුනොත් එතනින් ඔබ රිංගන්න ලෝකෝත්තර ධර්මය කරා පිවිසෙන්න. හොඳටම ඇති එක තැනක දොරටුවක් විවර වුණා නම් අපි හොඳටම ඇති පින්නතර. අපි දොරටු දහස් ගණන් විවර කරලා තියෙනවා. ලක්ෂ ගණනක් විවර කරලා තියෙනවා. එක තැනකින් පාදගත්ත නම් ඔබ ඇතුල් වෙන්නේ නිර්වාණයට. හැම දොරටුවකින්ම ඇතුල් වෙන්න ඕනේ නැහැ. දැන් ඔන්න එක දොරටුවක් කියනවා ඒක දොර ළඟට ගිහිල්ලා ආයි කම්මැලි ඇර ඉන්නවා ඊළඟ දොරටුව ඒකෙන් වච්චන්න පුළුවන් දැන්. හැම දොරටුවක්ම එක වගේ තමයි. තමන් හඳුනාගත්ත දොරටුවකින් පිවිසෙන්නේ. ඒක බුදුහාඳුර උපමා කරේ මුහුදට කොහෙන් බැස්සත් එකයි. ඒක ලුණු රසයි. ඒක වෙරළා. දැන් ඔන්න මන් ටික වෙලාවක් කියාගෙන යනවා ගාල්ලේ වෙරළ ගැන. ඒක ගැන ටිකක් වෙලාවක් කියාගෙන ගිහිල්ලා හොඳයි ගාල්ලේ වෙරළ හොඳයි මේකයි කියලා ඊට පස්සේ මන් නිලා වේලි ගැන කියන්න පටන් ගන්නවා. ගාල්ලට වඩා නිලා වේලි හොඳ ඇති නේද? ඒ පැත්තෙන් බයිමු. ඒ යන්න හදනවා. ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා අර අනිත් පැත්තෙන් තිරිකුණාමලේ හරි මොනවා හරි නාගදීපේ ගැන ඔය හරි මොකක් හරි වෙරළක් ගැන කතා කරනකොට එහෙත් යන්න බලනවා. මුහුදට කොහෙන් බැත්තත් ලුණු රස වගේ මානෙ නිර්වාණයට මොන කියන ධර්ම කරුණෙන් හරි නිර්වාණය කරා මේ සංස්කාරකයන්ගේ ක්ෂය වීම දුරු කරගෙන මනස විමුක්ති කරගෙන ඥානය විමුක්ති කරගෙන දෘෂ්ටි ඇති කරගෙන ලෝකෝත්තර බවට අකාලික බවට පත් වෙලා පිවිසෙනවා නම් එතන තියෙන එකම නොබැදුණු රසය නිර්වාණ රසය කියන්නේ ඒකයි. නොබැදුණු රසය නැත්තම් මේ නිර්වාණ රසය කියලා වචනයක් අහනොත් මීන් එකක් නැහැ මොකක්වත් නැහැ. මොකද්ද? මනස නොබැඳිච්ච රසය නිවන් රසය. දැන් බලන්න මේ මොහොතේ ඔබට නොබැඳිච්ච රසයේ අල්ප මාත්‍රයක් හරි දැනනවද කියලා අන්න ඒක වැඩි කරගන්න. තේරුණාද? නොබැඳිච්ච රසයේ අල්ප මාත්‍රයක් හරි දැනනවනම් ඒක වැඩි කරගන්න. ඒකට කියනවා සමාධි වශයෙන් නිර්වාණ සමාධිය. හැබැයි ඔබමයි දැනගන්නේ ඔබම බොරු කරගන්නපා. ඔබ ඇත්තටම රසක් විඳිනවා නම් ඒව සංඥාවක්. ඒව සංඛාර. රසක් තියෙනවා නම් ඒව සංඛාර. රසක් නැත්තම් අන්න නොබැඳුණු රසය නිර්වාණ රසය. එතකොට නිර්වාණ රසේ හරි රසවත් කියනවා. ඒතං සන්තං ඒතං පනීතං කියලා කියනවා. එතකොට රසයක් එන්නේ නැත්තම් මොකක් හරි මගේ ඇන්ගල් එකේ වෙනසක් තියෙනවා. ඒ පෙන්නන කුරුල්ල අපිට පේන්නේ නැත්තම් අපි බලන සිස්ටම් එකේ ක්‍රමයේ වැරද්දක් තියෙනවනේ. එතකොට අපි තේරුම් කරගන්න ඕනේ දැන් අපිට කහපාට කුරුල්ලෙක් අර ඈත ගහේ ඉන්නවා කියලා කිව්වා. නමුත් එයාට පේන කුරුල්ලා එහෙම කහපාට නෑනේ. මට පේන්නේ මේ 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 වෙන වෙන පාට කුරුල්ලෙක් නේ. ආ එහෙනම් ඔයා බලන ඇන්ගල් එක මම කියන තරනේ මේ බලන්න. වෙන තරකට. මේ පාරක් වගේ තමයි මේ පින්නතුනේ. දැන් භාවනා මධ්‍යස්ථානයට එන්න කියලා කිව්වම මිනිස්සුන්ට භාවනා මධ්‍යස්ථාන ගොඩකට ගිහිල්ලා තමයි ඉන්නේ තමාලාට. ඒකද ඒක තමයි හැටි. පාරවල් වරදිනවා. ඒ නිසා හොඳට පරික්ෂා කරලා බලන්න කොහේ හරි භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා දැන් ඕන දවසක් බරකට වඩින්න මට එන්න කිව්වා. කිව්වා සායනාංශ මං ඉස්සරහා ඉන්නේ ඔබ වහන්සේ වඩින්න දැන් බලන්න. මං ඉස්සරහට ගිහින් බැලුවා වාහනයක් නැහැ. මං iPhone එකක් දැම්මා. සායනාංශ එළියට බහැලා වඩින්න මම මේ ඉස්සරහා ඉන්නේ. මම ඉතින් ආයි ගිහලා පිටිපස්සට බැලුවා මේ පැත්තත් බැලුවා හැම පැත්තම බැලුවා මොකුත් නැහැ වාහනයක් නැහැ. බලනකොට මේ මනුස්සය වෙන කොහෙදෝ ගිහලා පන්සලක ඉස්සරහා ඉන්නේ. වෙන කොහෙදෝ පන්සලකට ගිහලා ඒ පන්සල ඉස්සරහට වෙලා ඉන්නවා. දැන් මේ අදත් එමය. හාමුදුරු දෙන්නෙක් වඩම්මවා ගන්න කියන මනුස්සය මෙතෙන් ඇවිල්ලා ඉන්නවා. යන්න කිව්වට යන්නේ නැහැ. මං කිව්වා මේ මෙහෙ නෙමේ වෙන කොහේ හරි වෙන්නේ නැති. මේ කවුරුත් නැහැ වාට වඩම්මගෙන යන්න මේ වෙලාවේ. මෙතන ඉන්නවා. දවසක් මේ පන්සලට මොනවද ගෙනල්ලා වැලි ගඩොල් සීට් වගේක් ගෙනල්ලා බාලා ගියා. මම බැලුවා මේ ඉබේ පිනකටවත් පහල වෙනවද කියලා. පස්සේ මේ හාමුදුරු කෙනෙක් හවස මට කෝල් කරලා අහනවා මේ ඔබ වහන්සේලාගේ පන්සලට වැලි ගඩොල් ටිකක් කවුරු හරි ගෙනල්ලා බෑවද කියලා ඇහුවා. මං කිව්වා ඔව් අපේ හාමුදුරු මං හිතුවා මගේ පිනට කවුරු හරි නිකන් බානවද කියලා. ඒ කවුද එකක් බාලලා ගියා මං කිසිම ඕඩර් එකක් නැහැ මං එනකොට බාලා තිබ්බ පන්සලට මං දන්නෙත් නැහැ කියලා. අනේ බලන්නකෝ මේ පන්සලට ගේන්නේ කියපු බඩු ටික මොකක්ද පන්සලට බාලා ගිහිල්ලා කිව්වා. ඒක තමයි මිනිස්සුන්ගේ මැසේජ් එක මිනිස්සෙක ඔළුවට යන අතරේ මොන තරම් වෙනස්කම් විය හැකිද? දැන් ඒ මිනිස්සේ බාලයන්නේ හරි වැරදි තැනට කියලාද? නෑ මිනිහා හිතන්නේ මං හරි තැනටම බාලා කියලා. ඔය ගොඩක් අය ධර්ම අවබෝධය කියලා හිතන් ඉන්නෙත් එතන. හරි මං හරි තැනටම තමයි මං නියම තැනට මං බාලා නියම තැනට තමයි මේ මනස ගෙනල්ලා තියෙන්නේ. මමත් දැන් අවබෝධිතයි. බලනකොට වෙන කොහේ හරි ගිහිල්ලා බාලා. ටික දවසක් යනකොට තමයි තේරෙන්නේ ඒක තමයි ඒකෙත් මොකද්ද දෝෂයක් තියෙනවා වගේ අවබෝධය කියලා හිතුවට. ඒ නිසා තමා තුළ තමා රැවටීම තමයි ලෝකේ තියෙන ලොකුම රැවටීම. ඒ නිසා මේ ලෝකේ කාටවත් රැවටෙනවට වඩා මහා භයානකයි තමා තුළ තමා රැවටීම. ඒ නිසා තමන් අතිශයින්ම විවෘතව නිදහස් විනිශ්චයක් ඇතුව කටයුතු කරන්න වග බලා ගන්න ඕන තමගේ මනසත් එක්ක. හැවටෙන්න එපා, මුලා වෙන්න එපා. හරියට පාර ගියද්දිත් වැරදි තැනට බඩු බාලා යනවා. එතකොට ඒක වැරද්ද කාගේද? උන්වහන්සේ හරියටම කියන්නේ නැති. අර මිනිස්සයා ලේසියට හිතුවා හා රයිට් මන් දන්නෝ තැන දන්නෝ මං එන්නම්. සමහර මිනිස්සු එහෙම පාර කියන්නේ නැද්දම පාර කියන්න දෙන්නේ නැහැ. ආ අතන ඉන්නේ හැරේ හරි හරි මන් දන්නෝ කියලා එනවා. යනවා ගිහිල්ලා වෙන කොහේ හරි යන්නේ. ඉතින් ඒක දවසක් ওই විදියට කෝල් එක තියෙනකොට මනුස්සය මං කිව්වා මේ මිනිස්සයෝ පොඩ්ඩක් මේක අහගන්නවා ඉස්සෙල්ලා. තමුසේ හැම තැනම රවුම් ගන්නවා. පොඩ්ඩක් අහගන්නවා මේකේ මේ. අහගෙන එනවා මෙහෙම කියලා. අනේ ඊට පස්සේ බොහොම මාරුවෙන් බලාත්කාරයෙන් ෆෝන් එක කනේ තියාගෙන ඉන්න කියලා පාර හරියට කිව්වා ඊක වෙලාවක. අනේ ඊට පස්සේ තමයි මිනිස්සයා ආවේ. නැත්තම් චුට්ටක් කියනකොට ටක් ගාලා තියෙනවා වෙන කොහේ හරි යනවා. ඒ තමයි පණ්ඩිතය. අති පණ්ඩිත. එයා හිතනවා පොඩි දෙයකින් තමන් හරියට තේරුම් ගත්තා කියලා. පොඩි හේවණක් ලැබුණාම එයා හිතනවා ඩික ලොකු හේවණක් කියලා. පොඩි දෙයක් ලැබුණාම එයා ඉස්සු ලොකු දෙයක් කියලා හිතනවා. තමන් ලොකු කෙනෙක් කියලා හිතනවා. තමන්ට ලොකු දෙයක් තියෙනවා කියලා හිතනවා. අර කැඳ මුට්ටියක් දාගත්ත මිනිස්සයත් මට කිව්වේ ව්‍යාපාරයක් කරා කියලා. එයා ලොකු දෙයක්. අර ගේබු විදියට මම බය වුණා. ස්වාමීන් වහන්සේ මම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඔහොම කියලා කිව්වා මම. හරි බය වුණා මම කියපු විදියට. මගේ හොඳයි මහත්තයා. මොකද අපි මහත්තයාගේ ව්‍යාපාරේ අපි වින් කළේ ඉස්සරහින් කැඳ මුට්ටියක් තිබ්බා. මොකක්? යකෝ වින්සලේ ඉඳලා කැඳ මුට්ටියක් තිබ්බා. ව්‍යාපාරයක්. ඔව් මිනිහගේ ඇටේ ව්‍යාපාරය. මම ලාභ රුපියල් 200 මනාවක් විතර තියෙනවා. ලාභ කැඳ ටික විකුණලා ඉවර වෙනවා. එයාගේ හැටියට ඒක ඒක වෙන්නේ නැති. ඒ වුණාට මම බය වුණා කියපු විදියට. ඒ කියන්නේ මෙන්න මේ වගේ තමයි පින්නතුනේ සාමහර උදවිය මේ සරල ධර්ම කරුණු අරගෙන මේ වෙනවා. පොඩි දේවල් අරගෙන ලොකු කරගන්නවා. ඒකට හේතුව මිනිස්යාගේ මනස කුඩා නිසා. අර කුඩා දරුවෙකුට පොඩි gadul ගැටයක් අරන් ගිහිල්ලා යා ලොකු දෙයක් අරන් ගියා වගේ යා සලකනවා වගේ සමහර ගෑයගේ ප්‍රඥාව නොවන පොඩි නිසා පොඩි දෙයක් අරගෙන ලොකුවට හිතනවා. පින්නතුනේ ස්වාධීනව තනියෙන් ධර්මය හොයන්න, ගවේෂණය කරන්න, මග බාද ගන්න, ජීවිතේ තේරුම් ගන්න, වටහා ගන්න, අත්තාහි අත්නෝනාතෝ ඔබට ඔබමයි පිලිසරණ. එන්න එපා මේ අපිට දොස් එහෙම කියාගෙන අනේ මම මෙච්චර කාලයක් බණ ඇහුවා මට අවබෝධුන්නේ කියලා. අපිට කරන්න බෑ. මට කරන්න පුළුවන් නම් මම කරනවා. බුදුහාමුදුරන්ට ඒක කරන්න පුළුවන් නම් බුදුහාමුදුර ඔක්කොම කෙනාලා පොලිමට තියලා එක එක කෙනා නිවන් දක්වා දක්වා යවනවා. එහෙම කරන්න බෑ. දැන් ඔන්න මෙහෙම කරගන්න මෙහෙම මනස අතාරින්න මෙහෙම කරලා කිව්වහම අර ඇතුලේ සිටිවිලිත් එක්ක තෙරපෙනකොට වෙවුලනවා. වෙවුලල ගිහිල්ලා ඉවර වෙලා වෙනසක් මේ වෙනවා. ඇත්තටම සිද්ධ වුණේ එයාට ඒක ඒක ඇත්ත වශයෙන්ම අර මේ මේ ඇති වෙච්ච තෙරපීම සිද්ධ වුණේ. සිද්ධ වෙලා ගැසිලා ගිහිල්ලා මේ මිනිස්සයා අවදින එයා ඉදර ඊට පස්සේ ඒක අවබෝධය කියලා. මේක ඇතුලේ මොකක්වත් නැහැ. ගැස්සුණා වෙවුලුණා හෙල්ලුණා විතරයි. ඒ නිසා හෙල්ලෙන සියල්ල මාර්ගඵල නෙවෙයි. වෙවුලන සියල්ල මාර්ගඵල නෙවෙයි. ඒ මිනිස්සයා කොහෙට වැටුණද කොහාට ගියාද කියලා දන්නේ නැහැ. මොකද මේ 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 උණහිම්බරිසාවටත් වෙවුලනවා. ඒ නිසා ඒක ගැඹුරු විනිශ්චයක්. ඒක තමා තුළ තමා කරගන්න ඕන විනිශ්චයක්. අපිටත් ඕන තරම් පින්නතුනේ සත්‍ය අවබෝධයෙන් තොරව ආනන්දහාමුදුරු මේ தත්ති දැන් ඉන්නේ කියලා ඕන තරම් මාර්ග බල හම්බුණා. ඒ වගේ මම බැලුවා මගේ ඇතුළත කොහොමද කියලා. අපිට පුළුවන්කම තියෙන ඕන අර ලබු ගෙඩියක ඇට වගේ සොලවා බලන්න. ඒ උදාහරණේ මට ඔළුවේ තිබ්බා. බලනකොට පොඩි එකක් හරි ගම් මේකේ තියෙනවා ඇතුලේ. තමා තුළ ප්‍රශ්න විසඳලා නැතුව දොස්තර කිව්වයි කියලා හරියනවද ලෙඩේ හොඳ වුණා කියලා. ඇසයින්නසාරට යන්න පුළුවන් ලෙඩේ හොඳයි. නෑ නෑ නෝ ડોක්ටර් මට තා පොඩ්ඩක් අමාරුයි. තියෙනවා නම් කියන්න ඕන. නෑ බොරු බොරු කියන්නත් එපා. ඒ නිසා මේ අර ප්‍රාථමික බුද්ධි තියෙන අය නම් කොයි හරි භාවනාවක් කරලා හම්බුනොත් දැන් මමත් හිතාගෙන හිටියේ එහෙමයි. අනේ කවුරු හරි කියනවනම් නිකන් ඔයා සතර අපායෙන් නිදහස් වෙලා ඉන්නේ දැන් කියලා එහෙම කියනවනම් කියලා ඉස්සර හිතුණා පින්නතුනේ. එහෙම හිතලත් මම ওই භාවනාවල් කරගෙන ඉදී ඇත්තටම මට එහෙම වරප්‍රසාදයකුත් හම්බුත් වුණා එක මොහොතකදී. ඒත් මං කල්පනා කරා මේ මොකද්ද? දැන් වචනේ නම් හම්බුණා, බලාපොරොත්තු වෙච්ච එකත් හම්බුණා. හැබැයි අර අනිත් හාමුදුරුන්ට වගේ මට එහෙම හැපි ගන්න බෑ ඒකෙන්. අමාරයිටන වචනේ දුන්න නම් තනතුර දුන්න නම් එයාම ඉතින් අංකුට්ටම දුන්නම එයාම බලන්ද ගන්නවනේ. ඒ එහෙම බලන්ද ගන්න බෑනේ. තමන්ගේ ජීවිතේ විසඳුම හොයාගෙන ආපු කෙනෙකුට මේ කවුරුත් දෙන විසඳුමක් ඒක හරියන්නේ නැහැ. ඒක තමන්ටම වෙන්න ඕන. ඔබේ මෙතන ඇතුලේ මොකෙක් හරි කුරුමිනියෙක් ඉන්නවනම් කළු ගල් ගෙඩියක් තියෙනවනම් ඒ මේ දුවනෝ වගේ ප්‍රශ්නයක් දැනෙනවනම් බරක් වගේ තියෙනවනම් ඈ ගිනි ගැනීම පීඩාකාරී වේදනාකාරී සුසුම් හෙලීම් මේකේ තියෙනවනම් ඒ ඔක්කොම දුරු කරගන්න ඕන තමයි විසින්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස නිරුද්ධාන්ති. එහෙමනේ බුද්ධ ශාසනය පෙළලා තියෙන්නේ. ඒව මෙතන මේ පුරවාගෙන නිවන් දැක කියන්න පුළුවන්ද? ඒව පුරවගෙන බෑ නිවන් දැක කියන්න බෑ. ඒව නැති කරගන්න ඕනේ දුරු කරගන්න. පුතජනයට සංවේග තියෙනවා. ආර්ය ශ්‍රාවයට ධර්ම සංවේග තියෙනවා. දැන් බලන්න මේකේ වචන දෙකේම තේරුම. බුදුහාමුදුරුව පිටුනුවම් පාපු වෙලාවේ මහරහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා ඔක්කොම දෙනාම එකිනෙකාට කතා කරනකොට එකම ලක්ෂ ගානක් මිනිස්සු මෙහෙම බලාගත්තුවත් බලාගෙන ඉන්නවා. හඬන්නේත් නැහැ, වැළපෙන්නේත් නැහැ, බලාගත්තුවත් බලාගෙන ඉන්නවා. ඒකට කියන මොකද්ද? ධර්ම සංවේගය. ධර්ම සංවේගය කියන්නේ ඇයි? එයා තුළ ඇතිවෙන දේවල් එයා හොඳින්ම හඳුනා ගනිමින් පරිහරණය කරනවා. ඒක බරක් නෑ. අර ආනන්ද හැඳුරු වගේ මේ බුද්ධ කාලයේ ආනන්ද හැඳුරු වගේ අර උළුවස්සේ එළිලා හඬා වැළපිච්චා එහෙම එකක් නෑ. එහෙම එකක් නැහැ. දැන් ওই බුද්ධ කාලයේ ආනන්ද හාමුදුරුවෝත් එහෙමයි හරි මහදෙන මුත්ත වගේ තමයි හිටියේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරිම සරලයි නේ බුදු හාමුදුරන් වහන්සේ කියලා කිව්වා. එතකොට පටිච්ච සමුප්පාදේ හරීම සරලයි, හරි ලේසි නෙවෙයි ඒක කිව්වා. නෑ ආනන්ද, ඒක ලේසි නෑ. මොකද අර බුදුරජාණන් වහන්සේ ඇසුරෙම ඉඳලා අර කියන දේවල් අහගෙන 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 ඉඳලා වචන මාලාවත් එක්ක බල්ලා 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 එයාට දැන් මේක හරි සරල සුගම දෙයක් බවට පත් වෙලා. දැන් පින්නතුන් උනම් මෙතන කාලයක් බණ තිස්සේ අහනකොට පින්නතුනේ කෙලින්ම අවබෝධ වූ එක හැටියට උත්තර දෙන්න පුළුවන්. ඇයි වචන ටික ඔක්කොම දන්නවනේ? අත්තේ පුජ්‍යලක් ඉන්නවද? නැහැ. ධර්මයේ කාලිකද අකාලිකද? අකාලිකයි. ඈ සියලු සංස්කාර නිරෝධ වෙන්න ඕනද නැද්ද? නිරෝධ වෙන්න ඕන. ස්ත්‍රිය පුරුෂයෙක් මෙතන ඉන්නවද? නැහැ. නැයි ඉතින් අවබෝධ? අවබෝධයිද? ඈ ඉතින් අර ඒ වගේ හරිම සරලයිනේ ධර්මයේ හරිම සරලයි. මේ අපි වගේ නේ ආනන්දාවතුරුත් අපි වගේ එක්කෙනෙක් මේ බලන්නකෝ. හරි සරලයි, පොඩි දෙයක් නෙ තියෙන්නේ. දැන් ඒවත් ඉතින් ඉන්නේ හරි සරලයි කියලා ඉතින් ඉන්නවා. ඒක ඒගොල්ලොන්ගේ ගණිත දාලා තමයි ඊළඟට බලන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් ඉතින් උපස්ථායක කියන්නේ මේ අකට් කොහේ හරි ගියොත් එහෙම වැඩි වැඩි මොනවාරි කියන්න ගිහිල්ලා මේ අලෝක ප්‍රශ්නයක් කරනවා සද්ද නැතුව හිටියා. එහෙම යන්නේ සංසාරේ ඉඳලා ආපු උත්මයා ප්‍රස්ථානයේ සඳහා අනිත් අය වගේ. නමුත් ඒක තේරුම් ගත්තේ පිරිනුවම් පෑවට පස්සේ. ඒක පිරිනුවම් මංචකේදී තේරුම් කරලා දුන්නා. මං කිව්වනේ ආනන්දේ යව ගැඹුරුයි ගැඹුරුයි කියලා මං කිව්වනේ. ආ ගැඹුරුයි කියලා කිව්වා. තමන්ගේ හිත දිහා බලන්න ධර්මයට නොගැලපෙන විදියට හිත පිහිටා තිබෙනවා නම් ඒ හිත හරි ගස්සන්න. හතවසෙම තමා නෙමෙයි හැඩගැහෙන්න ඕන, හිතයි හැඩගස්සන්න ඕන. ගොඩාක් දෙනෙක් මේ ධර්මයට අනුව හැඩගැහෙන්නේ තමා. තමා කියන්නේ මේ බාහිර කොටසේ තමන් පනවාගත් ලක්ෂණය. ඒ කොටස හැඩගස්සගෙන ඉන්නවා. අර හිත එයාගේ වැඩ, එයා යොම වැඩ යනවා. ඊට පස්සේ ඒ බලනකොට මෙච්චර කාලයක් මේ හිත හරිගස්සලා නැහැ. තමා හැඩගැහිලා. තමා නෙමේ හැඩගැහෙන්න ඕන හිත. හිත ඔය හිත කියන එක වෙනම තනියෙන් කුරුගුරු ගන්න කෙනෙක්. තනියෙන් වැඩ කරන කෙනෙක්. තනියෙන් පවතින කෙනෙක් එක්ක හොඳට මතක තියාගන්න. හිත නිරෝධ වෙන්නේ රහතුන්ගේ හිත චේතෝ විමුක්තික වෙන්නේ සිතිවිලි සහ ඒ මොලේ හැසිරවීම සහ පැවැත්වීම් විඳීම්නුත් හඳුනන ඔක්කොම තියෙනවා. අර අර හිතේ උපාදානය විතරයි නැත්තේ. ටෝටල් එකක් රැස් වෙන්න තැනක් නැහැ. එකතුවක් හැදෙන්නේ නැහැ. ගොනුවක් වෙන්නේ එතන එතන භාවිතය තුළම නැසෙනවා. භාවිතය තුළම නැසෙනවා විතරයි ඒ රහත්වන් වහන්සේගේ ගුණය. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. රහතුන්ගේ ගුණය, රහතුන්ගේ ලක්ෂණය. ඒක කියලා දුන්නාම බලන්නේ දාරුචීවර උත්තමයන් වහන්සේ ඒක ෂණිකව තේරුම් ගත්ත විදිය මොන තරම් ගැඹුරු සම්මර්ෂණයක් තියෙන්නේ නැද්ද? මොනම හරි දෙයකින් හරි තමන් කොහේ හරි රැඳිලා ඇති, බැඳිලා ඇති. මරත් පින්නතුනේ අවසානයේ කියන වචනේනේ ඔබ වහන්සේ දරන උත්සාහය වැඩි ඇති කිව්වා. බලනකොට පින්නතුනේ මේ ලෝකයේ කළ නොහැකි දෙයක් මිනිසෙකුට නැත කියන මාතෘකාව යටතේ, මටද කළ හැකි කියන මාතෘකාව යටතේ දැඩි වීරියක උත්සාහයක මේක තේරුම් ගන්න 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 මාන්සියනෝ මැරෙනවා. ඔළුවෙන් හිටගෙන බනහනවා. අවබෝධ වෙන්නේ බලනකොට මම ගන්න වීරිය අධික වෙලා, වීරිය සංස්කාරයක් වෙලා, වීරිය බන්ධනයක් වෙලා, වීරිය උපාදානයක් වෙලා, වීරියෙන්ම කැටි වෙලා. අර ඒ උත්තම කල්යාණ මිත්‍රත්වයට මම මේ වන්දනා කරන්න ඕන. පෙන්නල දුන්නා ඔබ වහන්සේගේ වීරිය අධිකයි, වීරිය ඇතුලේ ඔබ වහන්සේ ගොනු වෙලා හිර වෙලා ඉන්නේ. ඒ නිසාම ඔබ වහන්සේට අවබෝධය වෙන්නේ නැත්තේ කියලා බැලුවා. බැලුව ගමන් චේන්ජ් කරගත්ත. චේන්ජ් වුණා කියන්නේ ඒක පුදුම චේන්ජ් වෙලා. පුදුම චේන්ජ් එකක්, පුදුම වෙනස් වීමක්, පුදුම සාර්ථකත්වයක්. ඒ කියන්නේ පිටුතර කොහෙන් හරි හිර වෙලා ඉන්නකොට කොච්චර දැනුම දැනුණත් Tamanta අර නියම අසංකාරික සමාධියක නිරෝධ නිර්වාණ සමාධියක යාට ඉන්න බෑ. මේ පපුව ඇතුලේ කොහේ හරි පිච්චෙනව, ගිනි ගන්නව, මේක ආයේ හුලම් බහිනව කියලා තේරෙනවා. ඒ කියන්නේ සංස්කාර බොහොම පොඩ්ඩක් හරි තිබුණොත්, එකකේ ලිලායින ලක්ෂණේ තිබුණොත් අර ධර්මයෙන් අවධානය ඈතට ගත්ත ගමන්ම දයාගේ හිත ඔක්කොම ආයි ගොඩ ගැහෙනවා කුණු ටික. දැන් ඒක නෙමෙයි පින්නතුණ්ඩ වෙන්නේ. සංස්කාරකයන්ගෙන් ඈත් කරලා නිර්වාණ සමාධියට ගේනවා. ගෙනාවට පස්සේ ආයි බණ ධර්ම ටිකක් අහන්න නැතුව එහෙ මේ ගියපු ගමන්ම උන්න ආයි මේකේ රැඳිනවා. රැඳිච්ච ගමන් ඉවරලා ආයි මේක සුද්ධ කරගන්න වෙනවා. එසා හොඳටම ධර්මයේ තේරුම් අරගෙන යථා අවබෝධයේ බවට පරිපූර්ණ ලෙසම සිද්ධ කරගත්තට පස්සේ අර පිටින් ගේන වතුර නෙමෙයි, තමන් ගෙදර ලිඳක් හදාගෙන තමන්ම ගෙදර උණන වතුර හැදෙනවා. ඒ කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මය තුළම ධර්මයේ උණනෝ ධර්මයේ වඩා ගන්න පුළුවන්. ඒක අදහස් වෙන්නේ අවබෝධය මේ තියෙන අය බණහන්නේ කියලා. අවබෝධයේ තියෙන අය බණහන්න පුළුවන් වචන ටිකක් ඉගෙන ගැනීමට, ධර්මයේ කීවට, ධර්මයේ තවත් මේ ධර්මයන් වේ පරාසයන් පිළිබඳව අවබෝධය ඇති කර ගැනීමට අහන්න පුළුවන්. නමුත් ඒකෙන් වචන ගන්නවයි කියලා අදහසක් වෙන්නේ නැහැ. වචන ගන්නේ නැහැ. නමුත් ඒ ඇසීම වෙනස්. ඒක අතහැරුණු ඇසීමක්. පුතජනයාගේ තියෙන අල්ලගත් ඇසීමක්. ආර්ය ශ්‍රාවකයාගේ තියෙන අතහැරුණු ඇසීමක්. දේශනාව අතහැරලා අහන්නේ. මට ගොඩක් දෙනෙක් කියලා තියෙනවා. සයින්නස මම ඉස්සර මං අල්ලගෙන ඇහුවේ දැන් මං අහන්නේ අතහැරලා. ඒ කතන්දර දෙකක් ඒක. ඒක වෙනම විෂය පද්ධතියක් දෙකක්. ඉස්සර මට තේරුන්නේ මොනෝදෝ පබ්‍රංශ වගේ තේරෙන. දැන් හැම වචනයකින්ම හැම අල්ප මාත්‍රයක්ම තේරෙනවා. වැටහෙනවා. කියනකොටම තේරෙනවා. කියන්න හදනකොටත් තේරෙනවා. ඒ තමයි අවදිය. ඒ තමයි පැහැදිලි බව. ඒක හොඳ හොඳ ලක්ෂණයක්. ඔබේ ආත්මයට වග කියන්න ඕන හාමුදුරුවවත් බුද්ධාගමවත් වෙන ආගමක්වත් කවුරුවක්වත් නෙමෙයි. ඔබේ සංසාරයට වග කියයුත්ත ඔබ. ඔබේ බෝට්ටුව ඔබට ඕන දිහාවකට හරව ගන්න පුළුවන්. අපායට යනවනම් ගිල්ලෙන් එහෙ හරවන්නත් පුළුවන්, දිව්‍ය ලෝකයකට හරවන්නත් පුළුවන්, මනුස්ස ලෝකෙම හරවන්නත් පුළුවන්, නිවන් දකින්න හරව ගන්නත් පුළුවන්. ඒක තමන්ගේ තියෙන උස්මිටි භාවය අනුව ඉතින් තමන් විඳින දේ තමන්ට විඳවන්න සිද්ධ වෙනවා. බලු මනසක් හදාගෙන හිටියොත් බල්ලෙක් වෙනවාමයි. රිලා මනසක් හදාගෙන හිටියොත් රිලෙක් වෙනවාමයි. නයි පොළොම් මනසක් හදාගෙන හිටියොත් නයි පොළොංගු වෙනවාමයි. කොටි වලස්සු මනසක් හදාගත්තොත් කොටි වලස්සු වෙනවාමයි. කබරේග්ගේ මනසක් හදාගත්තොත් කබරේක් වෙනවාමයි. මම මේ රටේ ඉන්න එක්තරා දේශපාලඥයෙක් වුණ ගහින්න ගියා. මට මෙහිම බලාම මං SP ගහන්න නැතුව මේ මිනිස්සු දිහා බලාගෙන ඉන්නේ. මේ මිනිස්සු නෝ මොකද කියලාත් ඇහුවා. මට මේ මිනිස්සු වගේ ඈ පේන්නේ කබරේ. මං ඇවිල්ලා කිව්වා මේ අර මිනිස්සු මලාට පස්සේ මේ පුදුම කබරේක් වෙලා උපදින්නේ කියලා. ඊට පස්සේ ඒක තව මිනිස්සු කිව්වා ආඳුරනේ ඒක නම් ඇත්ත දැනුත් ඕක කබරේම තමයි කිව්වා ජරාවමයි කිව්වානේ. දැනුත් ඒක කබරේම තමයි කිව්ව ජරාවම කනවා කිව්වා. ඉතින් එහෙම දේවල් තියෙනවා පින්නතුනේ. මේ 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 සත් මේ හැම කෙනෙක්ගේම ජීවිතේට එක්තරා සත්‍යයක් දාලා බලන්න පුළුවන්. මෙතන වුණත් ඉන්නවා. එක එකේනාගේ මේ ලාංඡනයෙන් සතෙක් දාලා බලන්න පුළුවන්. එහෙනම් කියන්න හොඳ නැහැ නේ. ඔයාට ඔයා මට නරියෙක් වගේ පේනවා, ඔයා මට මුවෙක් වගේ පේනවා, ඔයා මට හාවෙක් වගේ පේනවා, ඔයා මට බල්ලෙක් වගේ පේනවා. එහෙනම් බල්ලා මොන වගේද හාමුදුරුවනේ? ලැබ්‍රඩෝ වගේද? එහෙම නැත්නම් කොමනේරියන් වගේද වෙන්නේ? බලු වර්ගෙත් තානේ කියන. එහෙම නැත්නම් වල් බල්ලෙක් වගේද වෙන්නේ? ඒගෙන මිනිස්සුන්ට බනිනකොට බනින්නේ නෑනේ මේ කොමනේරියන් බල්ලා කියලා බනින්නේ නෑ. බනින්නේ කොහමද? වල් බල්ලා. කැලේ ඉන්න බල්ලා. ඈ නිදාසෙ ඉන්න බල්ලා. ඈ ඊට පස්සේ මේ මේ ඇල්ටේෂන් බැල්ලි කියලා බනින්නේ නෑනේ බනිනකොට. කොහමද බලන්නේ? කොමනේරියන් බැල්ලි කියලා බනින්නේ නෑ. බනින්නේ කොහමද? වල් බැල්ලි. වල් බැල්ලි. හරි ෂෝක් නේද? මිනිස්සුත් හරි දක්ෂයි. අරකින් කඩනවා. ඒකද සුපිරි බල්ලෙක්ගේ නමක් කියලාවත් බනින්න කමිටද? ලැබ්‍රඩෝ බල්ලා. එහෙම බයිනකොට බයින්න ඕන ටිකක් ගරු නම් බෑ තෝ. ලැබ්‍රඩෝ බල්ලා. ලැබ්‍රඩෝ බෙල්ලි. ඉතින් හරි ලස්සන තියෙනවා නේද? ගෙදර ළමයින්ට බයින වෙලාවක් තිබුණොත් එහෙම ටිකක් උසස් බල්ලෙක්ගේ නමක් කියලා බයින. එතකොට ගියයි සාම්දුනේ ඒ බෙල්ලි හරි ගණන්නේ. ඒ බල්ලෝ හරි ගණන්. දැන් ලක්ෂයකට ගන්න බෑ. කේ පැටියේ. හරි අපූර්වනේ අපේ මනස. හරි අපූර්ව වෙනවා. හරි සුන්දරයි. හරි ලස්සන තැනක්. ඉතින් මේ මේ ඔබට සුන්දර ජීවිතයක් ගත කරන්න, ලස්සන ජීවිතයක් ගත කරන්න, ලස්සන මනසක් හදාගන්න. මේ නිර්වාණය කියන්නේ අනේ බුද්ධ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක විශ්ව දහමක්. එන්න සියලු ආගමිකයොන්ට කියන්නේ එන්න. මේ පිළිමයක් ඉස්සරහ ඇවිල්ලා මල් පහන් සුවඳ දුම් අරව මේ මුකුත් තිබෙ නැති වුණාට කමන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. බුදුහාමුදුරුවෝ නියම විදියට දකින්න මේම කරන්න. මේක ඉස්සරහා මේ කුහක මිනිස්සු ඕන තරම් මල් පහන් සුවඳ දුම් හොර මැරකම් කුඩු කාර්යොත් ගෙවල් වල පිරිද්දාගෙන ඉන්නේ. උදේවද මල් පූජා කරගෙන ඉන්නේ. පව්කම් කරනවා, මස් කඩේ පත්තු කරනවා. ඒකම නෙමෙයි බුදුදහම කියන්නේ. මේ විද්‍යාව ඉගෙන ගන්න. බුදුහාමුදුරන්ට ඇවිල්ලා ඔළුව නැම්මත් එකයි පිළිමේ ඉස්සරහා නැතත් එකයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ලෝක සම්මතයක්, ලෝක චාරිත්‍රයක් කරන්නේ. මම දවසට මේ දේවතාවත් තුන් අතව බුදුන්ව දෙන කෙනෙක් නෙමෙයි. එක් කෝටි දසලක්ෂ වාරයකට වඩා මම දවසකට බුදුන් වඳිනවා. මම ධර්මයේ දකින හැම මොහොතකම, ධර්මයේ පුහුණු කරන හැම මොහොතකම, ධර්මයේ තුල සම්වදින හැම මොහොතකම, ධර්මයේ වචනයක් කතා කරන හැම මොහොතකම මොකද්ද? බුද්ධ වන්දනාව. ධර්මයේ තුල ජීවත් වෙන හැම තප්පරයක්ම අපට බුද්ධ වන්දනාවක්. ඒ නිසා පස් පාරෑ වැන්දි කියලා අපි යටපත් කරන්න බෑ. අපි කෝටි සිය වාරයක් වඳිනවා දවසට. මොකද අපි බුදුන් වැඳගෙනමයි ජීවත් වෙන්නේ හැම මොහොතකම. අන්න එහෙම වෙන්න දවසර තුන් සැරයක්, දෙපාරක්, තුන් පාරක් ලෝකේ තියෙන මහා පාපකාරී කරුණු පහක් මතක් කරගෙන ඒ පාපකාරී පහම කරන්න එපා. මේ රටේ ඉන්න දේශපාලකයොත් එහෙම උදේ පාන්දර පන්සිල් සමාදන් වෙන කරන්නේ මේ පහ. මම නම් කියන්නේ මම ඒක මහත්යෙකුට කිව්වා, මහත්තයා මේ වැඩි මේ පහ මතක් කරන්න එපා, රකින්න මතක් කරන්න එපා. මේ ලෝකේ තියෙන බෑඩ්ම බෑඩ් නරකම නරක සිතුවිලිත් මේ පහක් එන්නේ උදේ පාන්දර. ඈ සුරාමේරය වචන බාරික රක් ගාලා මැවිලා පේන සුරාමේරය බාර ටික ඔක්කොම පේන. පේන්නේ නැද්ද? පේනවා. මං කිව්වා ඔයාට හැන්දෑවට ආ රයිට් ආ සුරාමේරය වජ්ජ බව ගත්තානා වැඩ ඇරිලා එන ගමන් ඒ පැත්තේ යනවා කියලා වගේ නිකුත් වෙනවා. තේරෙන්නේ? කාමේස මිච්ඡාචාරා නිවාඩු දවසේ නෝනට මොනව හරි කියලා පොඩ්ඩක් රවුමක් ගන්න යන්න ඕන කියලා වගේ කට්ටියක් ටක් ගාලා ඔලුවට එනවා. ඉතින් ඊට වඩා අදින්නා දානා වේරමණි අරුගෙන් කප්ප මජ්ජරාවක් අද කන්න තියෙනවා, ඒක අරගෙන වැඩේ කරලා දෙන්න ඕන කියලා අදහසක් එනවා. ඒ නිසා මං කිව්වා ඔය ටික කතා වැඩේ කරන්න එපා, ඔක රකින්න කරන්න යන්න එපා, වැඩිය කියවන්න එපා. මොකද නෙගටිව් දේවල්ම උදේ අවස මේක කියවනකොට 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 මිනිස්සු දන්නේම නැතුව නෙගටිව් වෙනවා. කවි කියනකොට නෙගටිව් අදහස් යොදා ගන්නකොට මම ගොඩාක් දෙනකොට කියලා දෙනවා ඒව භාවිතා කරන්න එපා. එතකොට මිනිස්සු නෙගටිව් වෙනවා. අපි හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙකුත් එහෙම පාවිච්චි කරනවා. අර නෙගටිව් වචන පාවිච්චි කරනවා කොච්චර හරි. පාවිච්චි කරමින් තමයි සෙත් සාන්ති කරන්නේ. දැන් ඔය නවග්‍රහ දෝෂ පූජා හැම පවත්වනකොට තන්නේ කර නෙගටිව්. මග තොට අනතුරු නොම වේවා, මග හැප්පෙනවමයි පේන්නේ. ඉතින් එහෙම හැප්පෙනව කියලා බලනකොට හැපිලා යනවා. ඉතින් ඒක නිසා මේ නෙගටිව් වෙලා තියෙන සමාජයේ ඒකයි. ඈ විහාරයකට ගියාම දිව්‍ය ලෝකයට වඩා බලන්න තියෙන අපාය. ඉතින් ඒකම කරනවා. මම පුංචි කාලේ මේ ඉගෙන ගත්ත විහාරේ පන්සලෙන් විහාරෙන් දෙන ආදර්ශය වැරදි කියලා. පොඩි එකෙක් අරගෙන කියතත් අරන් දුවනෝ මං තෝ කපනවා කියලා. චූටි එකා මගේ පුතා මේ ඉන්න. ඔයා ඔබ කොහෙන්ද ඉගෙන ගත්තේ? ඇයි අර මේ අර පන්සලේ තිබ්බේ? ඔන්න මෙහෙත් තියෙනවා කොළොන්නා සුමංගල හැමදාගේ පන්සලටත් යන අපාය වෙනවම දාලා තියෙනවා. මං දන්නේ ඔක්කොම තල්ලු කරන්න ඒකරද කියලා. දිවි ලෝකෙ පෙන්නනවා නම් දිවි ලෝක හදාපියකෝ. අරක පෙන්වන ඊට පස්සේ මිනිස්සු ඇත්තටම දස වද දීමටත් මේ රාජතාන්ත්‍රිකයන් බව සමහරලාට මේ විවිධ විප්ලවකාරීන් අල්ලගත්තාම වද දෙන්නත් අරව තමයි භාවිතා කරන්නේ. නෙගටිව් රූප, නෙගටිව් සංකල්ප, නෙගටිව් දහම් දීලා 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 මොලේ පුරවනවා. ඊට පස්සේ මිනිස්සු නෙගටිව් වැඩ කරනවා, ඍණාත්මක වැඩ කරනවා, විනාශ වෙනවා. එනිසා හරි දේ දෙන්න, හොඳ දේ දෙන්න, හොඳ දේවල් වලින් ඔලුව පුරව ගන්න, හොඳ සංකල්ප දෙන්න, වැරදි දේවල් දෙන්න එපා. දැන් අපි අහලා තියෙන පොඩි නෙගටිව් වචනයක් කොහෙන් හරි පැන්නොත් ඒව අරගෙන ලෝකේ වැරදි දේවල් කරනවා. දැන් බුදුහාමුදුරන්ගේ වචනයක් අරගෙන කියලා කියනවනේ මේ ලිච්ඡවී රජදරුවෝ විනාශ කරේ. එහෙම කතාවක් තියෙනවා. ලිච්ඡවී රාජ්‍ය කියන්නේ හරි සමගි සම්පන්න හොඳ ශස්ත්‍රීක තිබුණු රාජ්‍යයක්ලු. බුදුරජාණන් වහන්සේගේ වැඩි මේ වචනයක් පිට වුණාලු ඒ රජවරුන් සමගව ඉන්නකම් කවදාවත් ඒක විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබත් සමගිව සිටින්න කියලා මහණෙනි එක තැනක ගොබරේ අනුශාසනයක් කළා. ආදර්ශයට හොඳක් වෙන්න. අර වචනේ දුෂ්ටය කෙනා ටික් ගාලාගත්ත පොයින්ට් එක. තේරුණාද නේද? අරගෙන ඉවරලා සමගිය විනාශ කළා. මේව කරා. එතකොට මේ අපේ රටෙත් එහෙම කුමන්ත්‍රණ, එහෙම දේවල්, එහෙම සිද්ධීන් ඕන් තරම් වෙනවා, වෙලක් තියෙනවා. ඒ තමයි ලෝකේ හැටි. භයානක තත්ත්ව. ඒ නිසා වැරදි දෙයක් ඔළුවට ගියොත් මිනිස්සුන්ගේ නරක මනසයි දේ ගන්නවා. ඒක කරන්න බෑ. දැන් අපි ඒ දවස්වල අර මේ සත්වන්ගේ මාංශ, කුකුල් මස් අරව මේව කන එක වළක්වන්න පොඩි CD එකක් හදලා මමත් මුද්‍රණය කළාත් මගේ ගානෙම මම බෙදුවා. අපේ ගම්පලාතේ අපේම ඥාති කෙනෙකුටත් මේ CD එක දුන්නා. මේ බලලා ඉවර වෙලා දැන් ඒකේ පෙන්නන්නේ අර කුකුල් මේ සංස්ථාවල් වල ඒ සත්තු කැරකිලා ගිහිල්ලා දුක් විඳලා පණෝ ගාලා මැරිලා ආරේ මෙහි වෙන එක ඒක පෙන්නන්නේ. මේව දුක් විඳිනවා, මේව කණ්ඩෙපා මේ සත්තු කියලා. මේ මිනිස්සයා ගත්තේ අරකේ සිස්ටම් එක. කුකුල් කූඩු හදන්නේ මෙහෙමයි, කුකුල් කූඩු මේ මරන්නේ මෙහෙමයි, කුකුල් බිස්නස් කරන්නේ මෙහෙමයි, මේ මාංශ නිෂ්පාදනය කරන්නේ මෙහෙම ගේන දෙන්නේ කියලා. මිනිහා මේක මස් නොකන එකට නෙමෙයි මේක භාවිතා කරේ. කුකුල් ෆාම් එකක් හදන්න භාවිතා කරා. භාවිතා කළා මිනිහා කුකුල් ෆාම් එකක් හදුවා. මං කල්පනා කරා මේ මිනිස්සුන්ට යහපතක් වෙන්න දෙන දේත් මේ මිනිස්සු අපායට පෙරල ගන්න. අපායට පෙරල ගන්න. අපායට පෙරල ගන්න. යහපතට දෙන ධර්මය අපායට පෙරල ගන්න. එපා කියපු දේ කරනවා. ඉතින් මේ මිනිස්සු කොහොමද හදන්නේ? කර්ම විපාකේ එනවයි කියලා දන්නේ නැති වුණාම ප්‍රත්‍යක්ෂව ජීවිතේ තේරුම් ගත්තේ නැති අය ගොඩාක් පව් කරනවා. කර්ම විපාකේ එනවයි කියලා තේරුම් ගත්ත අය පාපයට බය වෙනවා. තමන් ඉස්සෙල්ල සැපෙන් ඉන්න ඕන කියලා කල්පනාවක් තියෙන්න ඕන. බුද්ධ ආගමට ගැළපෙනවද ස්වාමීන් වහන්සේ සැපෙන් ඉන්න එක? අහන්නේ නැහැ. එතකොට කියන්නේ නැහැ දැන් මම බුද්ධ ආගමේ නෙමෙයි මේ පැයි. හයි කියන්නේ නැහැ නේ මම බුද්ධ ආගමේ නෙමෙයි දැන් පැයි. දැන් මම මේ Hindu ආගමේ ඉන්නේ. දැන් Hindu බවට පත් වෙලා ඉන්නේ ජෛන ආගමේ. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙමද? එහෙනම් බුද්ධ ආගමට ආපු වෙලාවට කියන්න මම ওই ප්‍රශ්නේ අහන්නම් ඈ කියලා කියයි. ඒ වගේ මෝඩ අමු මෝඩ ලෝකයක් තියෙනවා. බුදුහාමුදුරු වැඩ හිටියේ සඳුන් එවි. ඔය මගේ කුටිය හදලා තියෙන පින්නතුනේ එහා පැත්තේ පොඩි කුටිය. ඇත්තම කතාව කියන්න. ඕක දෙව්රම් මහ විහාරේ බුදුහාමුදුරන්ගේ කුටිය දිගපල්ලා තියෙන එකම කුටිය ලංකාවෙම ලෝකෙම තියෙන තවත් කුටියක් වෙන. හොඳ මේ ගෙවල් ඩිසයින් කරන මැප් ප්ලෑන් නැන්දර එක්කෙනෙක් ඉන්දියාවේ ගියා. ඒගොල්ලෝ ඉතින් කොහේ ගියත් ඔයක මැනලා අරව මේව බලන එකනේ යාල කරන්නේ. මෙයා මේක සටහන් කරගෙන ආව දිග පළල ඒක ඝන මේ ඔක්කොම ටික හදාගත්තා. හදාගෙන ඉතින් මෙයාට දැන් මේක හිතනවලු කොහෙට හරි මේක හදලා දෙන්න ඕන කියලා. ඉතින් මිනිස්සයාට හිතනවලු ලස්සන හෝටල් එහෙම තියෙන ඒකට මිනිහට හිතනවලු මට පාප කර්මයක් වෙයි මේක හෝටලයකට ගහලා දුන්නොත් මේක. තේරුණානේ? එයාට ඒකට බයයි. බය හිතනවා. එයාට මේක හෝටලයකට ඇඳලා දෙන්න බෑ. ඒ මොනොත් එහෙම මේ මනුස්සයන්ට මොනෝ වේද දන්නේ නැහැ. ඒ හෝටලේ කන බොන මිනිස්සුන්ට කියලා. ඉතින් ඒ නිසා මනුස්සයා කල්පනා කර කර ඉදි තමයි මනුස්සයට හම්බෙන්නේ මගේ ප්ලෑන් එක අඳින්න. අන්න හම්බෙනවා. අන්න හාමුදුරු කෙනෙකුට කුටියක්. කිව්වා සායන්න මට ඉස්සල්ලාම මිනිහා ඇඳා. මට කිව්වෙත් නැහැ. ඇඳලා ගෙනල්ලා දුන්නා. ගෙනල්ලා දීලා මට විස්තරේ කිව්වා සායන්න හංස මේක බුදුරජාණන් වහන්සේගේ කුටියේ දිග පළල ඇතුව මම මේක හදලා දෙන්නේ සායන්න හංසේ කැමති නම් හදාගන්න. හදලා දුන්නා. ඒකේ ඝනේම සම්ප්‍රදායයේ තියෙන ගෙවල් වල තියෙන ඝනේට වඩා ටිකක් වෙනස් ඝනයක් තියෙන එක. අර ගිනි ඝනේ කියලා එකක් තියෙන ඔන්න ඔය වගේ ඝනයකට දාලා තියෙන්නේ. ඕකේ ඉන්නකොට හැමතිස්සෙම පොඩි මේ අවදියක් සිද්ධ කරන ස්වභාවයක් තියෙනවා. ඒ ඝනේ ඉන්නකොට ඉතින් ඒ වගේ දිගපල්ල ඇතුළු හැදලා තියෙන. හැබැයි ඉතින් අර සඳුන් දැව පොලොට අල්ලලත් නැහැ, සිවිලීම ගහලත් නැහැ. පුළුවන් නම් ගහලා දුන්නොත් කමක් නැහැ. කට්ටියක් එකතු වෙලා පොඩි කුටියනේ 10යි 10යි පොඩි කුටි කෑල්ලක් නේ. අමාරුකුත් නැහැ ගහන්න. මොකද මාතරි ආසයි එහෙම ගහන මේව කරනවට. මොකද ඒ වයින් තියෙන පින්නතුනි චිත්ත සමාධිය. චිත්ත සුවතාවයක්. ඒක සැප විඳින්න නෙමෙයි. සැප විඳින්න තමයි. සැප විඳින්න තමයි. සැපේනේ නිවන් සැප නිවන් සුවය. මිනිස්සු සැපේ කියලා හිතන ඉන්නේ වෙන වෙන දේවල් නේ. දුක් විඳින දේවල් වලට තමයි සැප කියලා හිතන්නේ. සැබෑ සැප කියන්නේ ලෝභ ద్వේෂ මෝහ නැති බව. වීත රාගී වීත දෝෂ වීත මෝහ ඇති බව තමයි සැබෑ සැප. ඉතින් අර සුවඳ බවත් බව තියෙනකොට පින්නතුනි මානසික සුවතාවය තියෙනවා. පින්නතුන්ගේ ගෙවලුත් එහෙම හදා ගන්නව නම් කමන්නේ. ඊට පස්සේ මේ මානසික විවිධ අපහසුතා ඇති කරන සුවඳවලුත් තියෙනවා. ඒක නෙවෙයි පෙන්වන්නේ සමහරව තියෙන ඔය ගෑනු ළමයි ආකර්ෂණය වෙනවා කියලත් ඔය සෙන්ටි විකුණන්නේ නේ. ඒ එක එක සුවඳවල තියෙනවා මිනිස්යාගේ මානසිකත්වයන් විෂම කරන විවිධ කරවන කියන එක. අන්න ඒක හොඳට මතක තියාගන්න. විවිධ කරවන විෂම කරවන සුවඳවල තියෙනවා. ඒක නිසා එතකොට බුදුහාමුදුරේ ඒ සුවඳ කුටියක වැඩ සිටි බුදුහාමුදුරන් හැමතැනම මල් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට සුවඳ තෙල් වර්ග වලින් පහම්පත්තු කරනවා. බලන්න දිව්‍යමය සුවඳක් ඇත්තේ. තේරෙනවද? බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනක දිව්‍යමය සුවඳක් තියෙනවා. දිව්‍ය සුවඳ බලලා නැතිකොට කොහොමද හාමුදුරනේ අපි දිව්‍ය සුවඳ දන්නේ කියලා? ඒ කියන්නේ පින්නතුනේ ඒ ඒ ඒ සුවඳට ඔබ අසු වුණොත් එවලෙම ඔබේ හිතේ තියෙන සියලුම කනස්සල්ලවල් දුර වෙලා ගිහිල්ලා එකම මහා දිව්‍යමය ස්වභාවයකට ඔබපත් වෙනවා. ඒ දිව්‍ය සුවඳ ඔබට ආග්‍රහණය වුණොත් මට එක්තරා අවස්ථාවක් එහෙම ලැබුණා. ඇත්තටම මේ සුවඳ එහෙම එහෙම සුවඳක් තමයි. ඒක පුදුම සුවඳයක් ඒක. ඉතින් පින්නතුන ජීවිතේ දැනගෙන ගත යුතු, තේරුම් ගත යුතු, අවදි කර ගත යුතු මේ හැම දෙයක්ම පින්නතුන්ගේ ප්‍රඥා ප්‍රදීපයේ ආලෝකය දල්වා ගැනීමටත්, ඒ ආලෝකය තවත් පුළුල් කර ගැනීමටත් හේතු වෙනවා. මේ වගේ කරුණු දහස් ගානකින් අපි අවදි වෙනකොට හැමදාමත් අපේ පහනේ අපේ ආලෝකයේ ආලෝකය ඇති වෙනවා, මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. හැබැයි Taman දිට්ටිගතව ඒවා අල්ලගෙන ඉන්නවා නම්, වෙනස් වෙන්නේ නැතුව ඉන්නවා නම්, එයාට කවදාවත් වෙනසක් ජීවිතේ දකින්න හම්බ වෙන්නේ නැහැ පෙනුතුනේ. දිට්ටිගතව අල්ලගෙන ඉන්නවා නම් වෙනසක් දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි හැමදාම වෙනස් කරගන්නවා නම් ජීවිතේ ඔබට ලස්සන ගමනක් යන, ලස්සන දෙයක් ජීවිතේ තේරුම් ගන්න අවකාශය අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබ පෙනුතුන හැමදෙනාගේම ධර්මාභිලාෂයන් සඵල වේවා, සීල යහපත වේවා, ආයුර ආරෝග්‍ය සැප සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දවසෙහි පිංගති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ චන්ද්‍රා ඉද්දවල පින්වත් මෙතිනිය. අපිට බොහෝම ශ්‍රද්ධාවන්ත ධර්මය ශ්‍රවණය කරන පින්වත් මෙතිනියක්. එතුමියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කරනවා. අරමුණු බවට පත්වන්නේ සැප්තැම්බර් මාස 2 වන දිනට යෙදුණු තම පුතුණුවන්ගේ උපන්දිනය වෙනුවෙන් ඒ හර්ෂණ ආර්යරත්න පින්වත් මැතිතුමා එතුමා විදේශ රටක කටයුතු කරනවා. එතුමන්ට ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සියලු යහපතත් අපි තුණුවන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් සද්ධර්මයේ ආශිර්වාදයත් සැලසේවා කියලා අපි මතක් කරනවා. එතුමන් අපිට බොහොම උපකාරක අවස්ථාවන්වලදී උපකාර කරපු පින්වත් මහත්මා කෙනෙක්. ඒ පිළිබඳවත් අපි සිහිපත් කරනවා. ඒ වගේම අම්බලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම ප්‍රචාර කටයුතු සාර්ථක කරගන්නත් එතුමන් ආශිර්වාදය කරලා තියෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන මේ ඉදිරිපිටේ ඉන්න පින්නතුන්ටත්, අන්තර්ජාලය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටමත්, ලෝකවාසී හැම දිනාටමත් සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම
එම පවුලේ සෑම සිල්ලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් කායික මානසික සුවයත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සද්ධර්මයේ බලයත් එයත්න්ටත් ලැබේවා. සද්ධර්මයේ අවබෝධය වැඩ වඩාත් මහවහා ඉක්මනින්ම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා දෙනවා, ප්‍රාර්ථනා කරනවා. එය හර්ෂනාරිය රත්න පින්වත් මහත්මාන්ට සුබ උපන්දිනයක් වේවා, තුන්වන්ගේ ආශිර්වාදයෙන්ම සැලසේවා කියමින් සියලු යහපත ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණයි.